ගරු රංජිත් සීමලාපිටිය මැතිතුමා විවාදය ආරම්භ කිරීම. මෙතුමාට විනාඩි 30ක් තියෙනවා.
විනාඩි. ගරු කතානායකතුමනි කොච්චර කාලයක් තියෙනවද?
විනාඩි 30ක් තියෙනවා.
ගරු කතානායකතුමනි අද විශේෂයෙන්ම අපේ සාකච්ඡාවට
බාර දෙන්න. Order please, Deputy Speaker will take the chair.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි අද දිනේ විවාදයට භාජනය වෙනවා විශේෂයෙන් පසුගිය සතියේ විවාදය ආරම්භ වුණු සුරක්ෂිතලත් ගනුදෙනු පනත් කෙටුම්පත සහ ඊට අනුසාංශිකව හාර ලදුපත් සංශෝධන පනත් කෙටුම්පත උකස් පනත් කෙටුම්පත කල්බදු මූල්‍යකරණ පනත් කෙටුම්පත දේශීය භාර ලදුපත් පනත් කෙටුම්පත සමාගම් සංශෝධන පනත් කෙටුම්පත ලේඛන ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පත විශේෂයෙන්ම සුරක්ෂිතලත් ගනුදෙනු පනත් කෙටුම්පත අපගෙන් අදහස් කරේ විශේෂයෙන්ම ආයතනවලට තමන්ගේ මූල්‍ය පහසුකම් සපයා ගැනීම වඩාත් ප්‍රමාණිකූල කිරීම අපි දන්නවා ඉඩම් වාහන වගේ දේවල් ඉතා පහසුවෙන් අප හැටියට තියලා මූල්‍ය පහසුකම් ලබා ගන්න ආයතනවලට පුද්ගලින්ට පුළුවන්. හැබැයි ඔවුන් සතු යන්ත්‍රෝපකරණ ඒ වගේම මේ සමහර විට මේ කොටස් දෙකකට බෙදෙනවා ස්පර්ශ කළ හැකි හා ස්පර්ශ කළ නොහැකි වත්කම් යන්ත්‍රෝපකරණ වැනි දේ ස්පර්ශ කළ හැකි වත්කම් වලට වැටෙනවා ස්පර්ශ කළ නොහැකි වත්කම් වලට කොටස් සහිතය ණය සහතික ඉදිරියට තියෙන බදු අයිතිය මේ වගේ දේවල් මේ සියල්ලම යම්කිසි ලියාපදිංචි කිරීමක් තුළ වඩාත් පහසුවෙන් මේ බැංකු අපකරයක් නැත්නම් මූල්‍ය පහසුකම් සපයාගෙන අපකරියක් බවට තබා ගන්න අවශ්‍ය අවස්ථාව සලසා දීම තමයි මේ නීතියෙන් බලාපොරොත්තු වුණේ. ඊට අනුසාංශිකව අනිත් පනත් ඊට ගැළපෙන පරිදි මේ පනතට ප්‍රධානත්වය දීලා වෙනස් කිරීම තමයි ඒකේ අනිත් කාරණාව. ඒක අද දවසේ පසුගිය සතියේ විවාදය ආරම්භ වෙලා අද දවසේ ඒක නිමා කරගන්න බලාපොරොත්තු වෙනවා. මේක ඉතාම සරලව කිව්වොත් මේක ලෝකේ පවතින දියුණු ලෝකේ පවතින නීතියක් විශේෂයෙන්ම ආයතනවල ද්‍රවශීලතාවය ආරක්ෂා කර ගැනීම සඳහා වූ වඩාත් පහසුකමක් සැලසීම තමයි ඒ නීති තුළින් බලාපොරොත්තු වෙන්නේ. ඊට අමතරව දරු නියෝජ්‍ය කතානායකතුමනි අද අපි සමාජ ආරක්ෂණ දායකත්ව බදු සංශෝධන පනත් කෙටුම්පත දෙවනවර කියවීම අද විවාදයට ගන්නවා. 2022 අංක 25 දාන සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත් සංශෝධන කිරීම පනත් කෙටුම්පත ආදායම් මත පදනම් වූ රාජ්‍ය මූල ඒකාග්‍රතාවය ශක්තිමත් කිරීම සඳහා බදු ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ යන මැයින් මුදල් ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශ විසින් ඉදිරිපත් කරන ලද 2023 ඔක්තෝබර් මාස 30 වෙනි දින ඇති අංක 23 ඉරක් 2064 ඉරක් 604 ඉරක් 209 දරන කැබිනට් පත්‍රිකාව අනුව ඔක්තෝබර් මාස 30 වෙනි දින අමාත්‍යාංශයේ අනුමැතිය මේ සඳහා ලැබුණා. එයින් ක්‍රියාත්මක කිරීම තුළින් 2024 වර්ෂයේ අපේක්ෂිත ආදායම දළදේශීය නිෂ්පාදිතයට ප්‍රතිශතයක් ලෙස 0.05% මේ තුළින් උපයා ගන්න බලාපොරොත්තු වෙනවා. අපි 2024 ඉලක්කගත දළදේශීය නිෂ්පාදිතය රුපියල් බිලියන 28,033ක් නියෝජ්‍ය කතානායකතුමනි. අපි බලාපොරොත්තු වෙනවා 2024 දළදේශීය නිෂ්පාදිතය රුපියල් බිලියන 28,033ක් වේවි කියලා. එයින් 0.05% කියලා කියන්නේ බිලියන 14ක් මේ තුළින් උපයා ගන්න අපි බලාපොරොත්තු වෙනවා. මොකක්ද මේ සංශෝධනය විශේෂයෙන්ම 2024 ජනවාරි 1 වෙනිදා සිට මේ සමාජ ආරක්ෂණ බද්ද මෙතෙක් තිබුණේ වාර්ෂිකව රුපියල් මිලියන 120ට වඩා වැඩි පිරිවැටුමක් තියෙන ආයතනවලට විතරයි. අද අපි ගේන සංශෝධනය තමයි මේ 120 වෙනුවට රුපියල් මිලියන 60කට වැඩි වාර්ෂික පිරිවැටුමක් තියෙන ආයතන මේ සමාජ ආරක්ෂණ බද්දට යටත් කිරීම තමයි මෙයින් බලාපොරොත්තු වෙන්නේ. එයින් අපි අමතරව රුපියල් බිලියන 14ක මේ ආදායමක් රජයට බලාපොරොත්තු වෙනවා. සමාජ ආරක්ෂාව ගැන කතා කරද්දී සමාජ ආරක්ෂාව පිළිබඳ මෙපමණ දැඩි වගකීමක් පැවරුණු රජයක් මම හිතන්නේ මේ අවුරුදු 2000 ලැබලා අවුරුදු 75 තුලම තිබුණේ නැහැ. ඒ නිසා තමයි මේ අපි ගත්තොත් අස්වැසුම ව්‍යාපෘතිය අයදුපත් කැඳවුවාම 35,00,000 පවුල් මේකට ඉල්ලුවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. පවුල් 57,00,000යි රටේ ඉන්නේ. 35,00,000 ආධාර අපේක්ෂා කරනවා කියලා කියන්නේ සියයට 61.4% ආධාර අපේක්ෂා කරනවා ජීවත්වීම සඳහා. ඔවුන්ගේ යම් ප්‍රමාණයක් නුසුදුසුකම් මත වෙනස් වෙන එක වෙනම ප්‍රශ්නයක්. හැබැයි ආධාර අපේක්ෂා කරනවා මුළු පවුල් සංඛ්‍යාවෙන් 61.4%. ඒ කියන්නේ අපි මේ සමාජය මේ පත්තුණු තත්ත්වය තමයි ඒකෙන් පෙන්නන්නේ. දැන් ඒකෙන් අපි සූදානම් 2024 පවුල් 24 ලක්ෂයකට මේ අස්වැසුම සහ අනාධාර පමණක් පවුල් 24 ලක්ෂය. ඒ කියන්නේ මුළු පවුල් සංඛ්‍යාවෙන් 42.1%කට රජය ඍජු සහනාධාර මූල්‍ය වශයෙන් ගෙවන්න ලෑස්ති. ඒ නිසා සමාජ ආරක්ෂාවේ තියෙන වැදගත්කම මේ අපි වැටුණු ආර්ථිකමය තැන ඉඳන් බලද්දි ඉතාම බරපතල විදිහට අපි කල්පනා කළ යුතුයි ගරු නියෝජ කතානායකතුමනි. ඒ නිසා තමයි සමාජ ආරක්ෂණ බද්ධක තියෙන වැදගත්කම අපිට පිළිගන්න වෙලා තියෙන්නේ. අපි ගත්තොත් 2022 වර්ෂයේ මුළු සහනාධාර මුදල වියදම රජයේ 2022 මුළු සහනාධාර වියදම රුපියල් බිලියන 44යි. රුපියල් බිලියන 44යි 2022. 2023 වෙද්දි මේක රුපියල් බිලියන 172යි. 282ක වර්ධනයක්. 2024 වෙද්දි මේක රුපියල් බිලියන 205ක් දක්වා වර්ධනය වෙලා තියෙනවා. අපි බැලුවොත් 23 සිට වැඩිවීම 19%, 22ට සාපේක්ෂව බැලුවොත් 355ක් ක වැඩිවීමක් මුල්‍යමය වශයෙන් රජයට දරන්න වෙලා තියෙනවා සමාජ සුභසාධන වියදම. 2022 සිට 24 වෙද්දි වැඩිවීම 355ක්. බිලියන 44 වියදම බිලියන 205ක් දක්වා වැඩි කරන්න වෙලා තියෙනවා. මෙන්න මේක රජය විසින් මගහැරිය නොහැකි වියදමක්. ඇයි මේ සමාජය ජීවත් කරවීම සඳහා. අන්න ඒ වියදම වෙනුවෙන් අපි සමාජ ආරක්ෂණ බද්දක් හඳුන්වා දීම ඉතාමත්ම මං හිතන්නේ සමාජය පිළිගන්නා වැදගත් තත්ත්වයක්. ඒ නිසා අපි ඒ ගැන තමයි අද මේ කතා කරන්නේ. අපි මේ සංශෝධනය තුළින් මේක මේ ප්‍රමාණය මේ මිලියන 120 පරිවර්තන මිලියන 60 දක්වා වෙනස් කිරීම තුළින් අපි හිතනවා තවත් 8000ක් දෙනා මේ බද්දට අයිති වේවි කියලා. ඒ තුළින් තමයි අපි අර බිලියන 14ක මේ ආදායම් වැඩිවීමක් බලාපොරොත්තු වෙන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මේ කාරණා සමාජ ආරක්ෂාව හැටියට අපි ගත්තොත් වැඩිහිටියන් සඳහා මුල්‍ය ආධාර, ආබාධිත අඩු ආදායම් ලාභී සහාය දීම, වකුගඩු රෝගීන් සඳහා මුල්‍ය ආධාර, රෝහල් වෛද්‍ය පහසුකම්, ලෝක ආහාර වැඩසටහන, පාසල් ළමුන් සඳහා සෞඛ්‍ය රක්ෂණය, ගුරු අභිමානී පෙර පාසල් ගුරුවරුන් සඳහා දීමනාව, ගිලන් රථ සේවාව 19.90, විශ්‍රාමිකයින් සඳහා අග්‍රහාර රක්ෂණ යෝජනා ක්‍රමය, නොමිලේ පාසල් පෙළපොත්, නොමිලේ පාසල් නිලැඳුම්, දුෂ්කර ප්‍රදේශවල පාසල් සිසුන් සඳහා සපත්තු, පස්වන ශේෂයේ ශිෂ්‍යත්ව ආධාර, මහපොළ සහ ශිෂ්‍ය ආධාර, රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල සිසුන් වෙත ලබා දෙනු ලබන පොලි රහිත ණය යෝජනා ක්‍රමය, පාසල් සහ උසස් අධ්‍යාපන වාර ප්‍රවේශ පත්‍ර, ත්‍රිපෝෂ වැඩසටහන, ගර්භණී මව්වරුන් සඳහා පෝෂණ ආහාර පැකේජ, පාසල් පෝෂණ ආහාර වැඩසටහන, පෙර පාසල් ළමුන් සඳහා උදෑසන ආහාරය, දහම් පාසල් ගුරුවරුන් සඳහා සහන, පොහොර සහනාධාරය, ගෝ විශ්‍රාම වැටුම, තේ රබර් පොල් සහ අනෙකුත් භෝග සඳහා සහනාධාර, ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් සඳහා පොලිස් සහනාධාරය, සහන ණය පොලි යෝජනා ක්‍රම, රාජ්‍ය සේවකයන් සඳහා දේපළ ණය පොලි සහනාධාරය, ආදායම් නොලබන මාර්ගවල බස් රථ ධාවනය සඳහා සහ සිසු සැරිය ගැමි සැරිය සහ නිසි සැරිය බස් සේවාවන් සඳහා සහනාධාරය, විශ්‍රාම වැටු, මියගිය සහ තුවාල ලැබූ සෙබළු සඳහා වන්දි, රණවිරු මාපිය රැකවරණ දීමනාව, නාගරික පුනර්ජනන වැඩසටහන යටතේ නිවාස සහනාධාරය, කෘෂිකාර්මික ලක්ෂණ යෝජනා ක්‍රමය, අඩු ආදායම් ලැබී පවුල් සවිබල ගැන්වීම, වෘත්ති අධ්‍යාපනය ලැබුණු සිසු සඳහා ශිෂ්‍යත්ව වැඩසටහන, වතු ආශ්‍රිත ප්‍රජාව සඳහා නිවාස සහ යටතල පහසුකම් සැලසීම, නාගරික අඩු ආදායම් ලැබී නිවාස වැඩසටහන, නැවත පදිංචි කිරීම සඳහා නිවාස ලබා දීම, අතුරුදහන් වුවන් සඳහා වන්දි ලබා දීම, ආධුනික කුසලතා උපනැංවීම. මේ සඳහා රුපියල් බිලියන 1016ක් මුල්වනින්ම බැලුවොත් 20-24 වර්ෂය අපිට වෙන් කරන්න වෙලා තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මම මේක හන්සාට ගත කරන්න කියලා ඉල්ලනවා. මෙපමණම දැවැන්ත සහනාධාර මුදලක් දරපු යුගයක් මේ රටේ ඉතිහාසයේ ඇත්තේ නැහැ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. රජයට එක මගහැරිය නොහැකි වගකීමක් හැටියට හැම පැත්තකින්ම රජයේ යුතුකමක් වාගේම ජාත්‍යන්තර සංවිධාන පවා පෙන්වලා දෙනවා. අපි වැටුණු ආර්ථික ආගාධයත් එක්ක මෙන්න මේ දැවැන්ත වගකීමට රජයට මූණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. අපි ඒක දරනවා. මොකද පසුගිය වතාවේම අපිට මේකට ජාත්‍යන්තර ආයතනවල සහනාධාර ලැබුණා. හැබැයි 2024 මේ මුදල සම්පූර්ණයෙන් අපි හොයාගන්න වෙලා තියෙනවා. ඉතින් මේවත් එක්ක තමයි රාජ්‍ය ආදාය වර්ධනය කිරීම වැදගත්කම අවශ්‍ය වෙන්නේ. මේ මිනිසුන් ජීවත් කරවීම සඳහා රජයට තියෙන වගකීම රජය දරාගත යුතුයි. අපි සමස්ත පුරවැසියන් හැටියට සහෝදරාත්මකව මේ කාරණාව තේරුම් ගන්න කටයුතු කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි බදු ගෙවන ප්‍රජාවට ස්තුතිවන්ත විය යුතුයි. ඔවුන් මොන තරම් ඔවුන්ට වෙනත් මේ ක්‍රමවේදයන් තුළ ඔවුන්ගේ මනස අවුල් කිරීමට කටයුතු කරන්න උත්සාහ කරත් ඔවුන් මේක හරියාගත් තේරුම් ගත්ත නිසා තමයි අර 108.3% දරදේශී නිෂ්පාදි සාපේක්ෂව තිබුණු බදු ආදායම වර්ධනය කරගෙන අපිට පුළුවන් වෙලා තියෙන්නේ මේ වගකීම රජයක් හැටියට දරන්න. ඒක මං හිතන්නේ මේ සමස්ත බදු ගෙවන ප්‍රජාවට අපි ස්තුතිවන්ත විය යුතුයි කියලා මම කල්පනා කරනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඒ වගේම අද දිනේ අනිත් කාරණාව තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි වැඩ් බද්ද. අපි මේක කාරණා තුනක් තියෙනවා. එකක් තමයි මේ බදු පනතරින් සංශෝධන. එකතකොල අගේ මත බදු ලියාපදිංචි සීමාව වසරකට මිලියන 80 සිට මිලියන 60 දක්වා අඩු කිරීම. වසරකට මිලියන 80ක් තිබුණේ අපේ මේ වැඩ් බදු ලියාපදිංචි වීමේ අවම අවශ්‍යතාවය. ඒක දැන් මිලියන 60 දක්වා අඩු වෙනවා. මේවා වරින් වර වෙනස් වෙලා තියෙනවා අපේ රටේ. මේක මුලින්ම වැඩ් බද පටන් ගත්ත වෙලාවේ 2002 තිබුණේ 118යි. මේක 2009 125 බවට පත් වුණා මේ අවම සීමාව. 2013 මිලියන 12ක් බවට පත් වුණා. 2015 මිලියන 15ක් බවට පත් වුණා. 2016 නැවතත් මිලියන 12 වුණා. ලොකුම වෙනස උනේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි 2020 මේක මිලියන 300ක් බවට පත් වුණා. මිලියන 300ට වැඩි අය විතරයි වැඩ් බද්දට යටත් වුණේ. ඒ තුලින් අපේ බදු අයවීම බදු ලිපිගුණ සංඛ්‍යාව 70%කින් අඩු වුණා. මෙතන තමයි මේ ප්‍රශ්නේ. මේකේ යථාර්ථයට පත් කරන්න ගියාම තමයි හුඟක් අය මේ අලුතෙන් වැඩ් බදු වෙනවා, වැඩ් බදු බර වැඩි නෑ, මේ මෙන්න මේ වෙනසෙන් වෙච්චි වරද තමයි අපි මේ නිවැරදි කරමින් යන්නේ. මේ මුලින් 118කට මේ වැඩි පිටිවැටුමක් තියෙන හැම කෙනෙක්ම වැඩ් බද්දට ලියාපදිංචි වීමේ නීතිය මේ ලක්ෂ මිලියන 300 දක්වා වැඩි වුණා. මෙන්න මේක තමයි අපිට වෙනස් කරන්න උනේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි ක්‍රමානුකූලව. දැන් ඒක අපි පසුගිය වතාවේ මිලියන 80ට වැඩි වාර්ෂික පිටිවැටුමක් තියෙන බද්දට මේ යටත් කරා. දැන් මිලියන 60ට වැඩියට ගෙනාවා. අපි ඒ වගේම සමාජ මතයක් තියෙනවා මේ මිලියන 60ට වඩා අඩු වාර්ෂික පිටිවැටුමක් තියෙන කෙනෙකුට වැඩ් බදු ලියාපදිංචි වෙන්න බැරිද කියලා. නෑ, පුළුවන්. ඉතාල පැහැදිලිව මම කියන්න අවශ්‍යයි. මොකද මේක මට පසුගිය සතියේ ලැබුණු ප්‍රායෝගික ප්‍රශ්නයක්. ස්වේච්ඡාවෙන් වැඩ් බදු ලියාපදිංචි වෙන්න කිසිදු ගැටලුවක් නෑ. ඕන කෙනෙකුට පුළුවන්. තමන්ගේ පිටිවැටුම දැන් අපි අද නීති හැටියට අපි ගේන්නේ 100ට මිලියන 60කට වඩා වැඩි වාර්ෂික පිටිවැටුමක් තියෙන අය අනිවාර්යෙන් වැඩ් බදු ලියාපදිංචි වෙන්න ඕනේ. හැබැයි මිලියන 60ට වඩා අඩු කෙනෙකුට තමන් කැමති නම් අවශ්‍ය නම් තමන්ගේ ප්‍රදේශයේ ආදම් බදු කාර්යාලයට ගිහින් ලියාපදිංචි වීමේ ඒ නීත්‍යානුකූල කටයුතු වල පහසුව ලබා ගැනීම කිසිදු බාධාවක් නැහැ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒක මේ සමාජයේ තියෙන ප්‍රශ්නයක් නිසා මම පැහැදිලි කරේ. ඉතින් අපිට නිවැරදි කරන්න වෙලා තියෙන්නේ මෙන්න මේ මිලියන 300කට එහා අයට පමණක් වැඩ් බදු ගෙවන්න ඕනෑ කියලා 2020 ගෙනාපු අප්‍රායෝගික නීතිය ක්‍රමානුකූලව ගෙනල්ලා මෙරටේ රාජ්‍ය ආදායම් වර්ධනය කර ගැනීමට යද්දී තමයි අපි මේ විවිධ අභියෝගයන් වලට මුහුණ දෙන්නේ කියන එක අපි පැහැදිලි කරන්න අවශ්‍යයි. ඒ වගේම අද අපි නැවතත් මේ සංශෝධනයට ගේනවා වැඩ් බදු අනුපාතයේ 115 සිට 18 දක්වා වැඩි කිරීම. මේක මම පැහැදිලි කරන්න ඕනේ. මේ අලුතෙන් එහෙම වැඩ් බදු වැඩි වීමක් විතර නෑ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. අපි පසුගිය ජනවාරි මාසයේ ගැසට් එකකින් වැඩි කරපු වැඩ් බද්ද අද මේ අපේ පනතරම සංශෝධනයක් ලෙස ගේනවා. ඒකෙන් අලුත් කිසිම වෙනසක් වැඩිවීමක් සිද්ධ වෙන්නේ නෑ. ඒක තා පැහැදිලිව කියන්න අවශ්‍යයි. ඒ වගේම කාර්යක සභා ව්‍යවස්ථාවේ කරන ලද සංශෝධන එකක් අපි ගෙනෙනවා. මෙන්න මේ දැන් අලුතෙන් කණ්ඩායම් දෙකක් මෙතන ඉන්නවානේ මිලියන 80ට වඩා වැඩි හිටපු අය පමණයි වැඩබදු ලියාපදිංචි වුණේ වර්ෂයකට දැන් මිලියන 60කට වඩා අයට ලියාපදිංචි වෙන්න වෙලා තියෙනවා. ඒ වගේම මේ ඒ නිසා උන්ට සාධාරණ කාලයක් ලබා දිය යුතු තියෙනවා. ඒ නිසා මේ නීතිය සංශෝධනය වෙන දිනේ සිට දින 15 කාල සීමාව තුළ ඔවුන්ට මේ සඳහා ලියාපදිංචි වීමේ අවස්ථාව අපි ලබා දීලා තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒක තමයි සංශෝධනයක් හැටියට ඒක පමණයි අද අපි ගේන්නේ. දින 15ක් ඇතුළත ඔවුන්ට පුළුවන් ලියාපදිංචි වෙන්න. ඒ වගේම වැඩබදු නීතිය තියෙන තවත් වැදගත් දෙයක් අවධානය කරන්න අවශ්‍යයි. යම් අයෙක් වැඩබදු අය කරනවා නම් තමන්ගේ බිලට පාරිභෝගිකයාට වැඩබද්දක් දාලා අය කිරීමක් කරනවා නම් ඔහු අනිවාර්යයෙන්ම වැඩබදු නීතිය අනුව තමන්ගේ ව්‍යාපාරික ස්ථානයේ පාරිභෝගිකයාට පෙන්නන පරිදි තමන්ගේ වැඩබදු අංකය මේ ප්‍රදර්ශනය කළ යුතුයි. ඒක නීතියක්. මේ මොකද සමහර තැන්වලදී විවිධ මේ චෝදනා ලැබෙනවා පාරිභෝගිකයින්ගෙන් මේක ගන්නවා නමුත් වැඩබදු ලියාපදිංචි නැති පිරිස් කියලා. මොකද 10%ක වාගේ ගාණක් කියන්නේ ලොකු ගාණක්. ඒ නිසා අනිවාර්යයෙන් පාරිභෝගිකයාට විමසීමේ අයිතියක් තියෙනවා. වැඩබදු බද්ද විලට දාලා තියෙනවා නම් කරුණාකරලා මට පෙන්වලා දෙන්න ඔබේ ලියාපදිංචි අංකය කියන එක. මේ ප්‍රසිද්ධ ස්ථානයක බලන්න පුළුවන් විදිහට පෙන්වා දෙන්න වැඩබද්ද අය කරන ව්‍යාපාරිකයාට වගකීමක් වැඩ නීතියෙන්ම පැනවිලා තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ වගේම ඔබතුමාට මතක ඇති මේ වැඩබද්ද 15 සිට 18ට වැඩි කරද්දී අපේ මේ සභාවේ නැගුණු ආන්දෝලනය මේ සභාව අපිට පවත්වාගෙන යන්න බැරි තරම් ආන්දෝලනයක් ආව. විශාල උද්දමනයක්, කිසි දෙයක් අපිට ජීවත් වෙන්න බැරි වෙයි කියලා. හැබැයි අපි එදා පෙන්වුවා මේකත් එක්ක යම් උද්දමන වැඩිවීමක් වෙනවා. හැබැයි සාමාන්‍ය දෙයක් සිදු නොවන විදිහට රජය මේක පාලනය කරනවා. මේ අවශ්‍ය දේවල් වෙනත් බදු වලින් අඩු කරලා වෙනත් ක්‍රමවේදයන් පාවිච්චි කරලා මේ විශේෂයෙන් ඉන්ධන වාගේ දේවල්දී ඒක අපි දැන් මේ සංඛ්‍යාත්මකව විද්‍යානුකූලව ඔප්පු වෙලා තියෙනවා. දැන් අපි අපේ ජනවාරි මාසේ තමයි මේ වැඩබදු වැඩිම ප්‍රථමයෙන්ම වෙළඳපොළට බලපෑවේ. හැබැයි අපේ උද්දමන වේගය 6.4%ක සීමා වෙලා තියෙනවා. 70%ක් උද්දමනය තිබුණු රටක මේ බදු වැඩි කිරීම සියල්ලත් එක 6.4%ක තිබුණා කියන්නේ හොඳ පාලනයක්. එතනින් එහාට ගියේ නැහැ. පෙබරවාරි මාසේ වෙනකොටම 6.4 වේගය 5.9%කට සීමා කරගන්න පුළුවන් වෙලා තියෙනවා. මහ බැංකුවේ නියම ගාන 5%යි. ඒ නිසා තමයි අපි පැහැදිලි කරේ මේ වර්ෂයේ මැද වෙද්දි ඒ නියම තැනට ගේන්න මේ බදු ආදායම් සියල්ල කළමනාකරණය කරලා මහ බැංකුව එකඟ වෙලා තියෙන 5%ට ගේන්න අපිට පුළුවන්කම තියෙනවා කියලා. ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි හොඳ මූල්‍ය කළමනාකරණයක ඉන්නවා කියන එක අපිට අද ඕනෑම කෙනෙකුට මෙදිහා සාධාරණව බලනවා නම් අද රට හොඳ මූල්‍ය කළමනාකරණයක් සමග ඉදිරියට යනවා කියන එක පිළි නොගන්න කිසිදු සාධාරණ හේතුවක් මම දකින්නේ නැහැ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ වගේම වැදගත් මං හිතන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ 2024 ජනවාරි මාසයේ විශේෂ මාධ්‍ය පත්‍රිකාවක් ඉදිරිපත් කරලා තිනෝ. ඒකත් ඉතාම වැදගත්. මොකද අපි යන ධනාත්මක ගමන පිළිබඳව එහි පෙන්ලා දෙන වැදගත් කරුණු කිහිපයක් තමයි විශේෂයෙන් සංචාරක ඉපයීම 2024 ජනවාරි වල ඩොලර් මිලියන 242ක්, මේක 2023 තිබුණේ 154යි. 154 342 දක්වා වර්ධනය වෙලා තියෙනවා. මේක ඉතාමත්ම ධනාත්මක බලාපොරොත්තු සහිත ගමනක් යන රටකට ඉතාමත් වැදගත්. විදේශ සේවා නියුක්ති ඉන්ෆ්ලේෂන් අපේ රටේ අපි දැක්ක කාලයක් තිබුණා. සමහර දේශපාලන පක්ෂ පවා විදේශයන් වල සේවය කරන අපේ සහෝදර සහෝදරියන්ට කිව්වා මේ රට සල්ලි එපා එවන්න එපා කියලා. ඒතරම් පහළට අපි දේශපාලනික වශයෙන් වැටුණා. හැබැයි 2023 ජනවාරි වෙද්දී ඇමරිකාන් ඩොලර් මිලියන 437ක් මේ සහෝදරින් අපිට එව්වා. ඒක තවත් වර්ධනය වෙලා 2024 වෙද්දී 488ක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. ඒ වගේම අපේ දළ නිල සංචිත ප්‍රමාණය 23 ජනවාරි වෙද්දී ඩොලර් බිලියන 2.1යි. දැන් 2024 ජනවාරි වෙද්දී ඩොලර් බිලියන 4.5යි. විනිමය අනුපාතිකය 2023 ජනවාරි වෙද්දී රුපියල් ඩොලරයක් වෙනුවෙන් රුපියල් 363.11ක් අවශ්‍ය වුණා. මේ වාර්තාවේදී 310යි අවශ්‍ය වෙලා තියෙන්නේ පෙබරවාරි මාසයේදී. හැබැයි මම අද දවසේ දැක්කා 308කට මේක අඩු වෙලා තියෙනවා. දැන් මොකද්ද නියෝජ්‍ය කතානායක තුනේ මේ වෙන්නේ? රුපියල් ශක්තිමත් වෙනවා කියන්නේ අපේ ආර්ථික ශක්තිමත් වෙනවා. ඩොලරේට වඩා රුපියල්ට තියෙන ඉල්ලුම වැඩි වෙනකොට තමයි රුපියලේ අගය වැඩි වෙලා යන්නේ. ඩොලරේ සහ අනිකුත් විදේශීය මුදල් සංචිත වලට. ඇයි ඒක වෙන්නේ? අපි පිටට දෙන දෙයට පිටින් ගේන දෙයට වඩා වැඩි දෙයක් අපි පිටට දෙන්න සූදානම් වෙලා ඉන්නවා. ඉතින් මේක තමයි අර ජනාධිපතිතුමා කිව්වේ අපි ක්‍රමානුකූල ධනාත්මක ගමනක් යනවා කියලා. ඒක රැයකින් මේ සියල්ල නිවැරදි කරන්න බෑ. හැබැයි මේවා හොඳ මේ ප්‍රායෝගික
ක්‍රමන්තන්තම් මිනිත්තු 5ක කාලයක් තියෙනවා.
හරි. කාරණා. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි මේ ආනයන වෙලදාමත් ක්‍රමානුකූලව ලිහිල් කරනවා. අපි විශාල මේ බාධා ආනයන වෙලදාමට යොදලා තමයි මේ ඩොලරේ ආරක්ෂා කරගත්තේ. ඒ වගේම සංචිත වැඩි කරගත්තේ. නමුත් දැන් අපි වාහන පමණයි ගෙන්වීම නවත්තලා තියෙන්නේ. ඊට අමතරව ආනයන වෙළඳාමේදී ආනයන කරුවන්ට තිබුණු ලොකු අපහසුයක් තමයි අපි දන්නවා ක්‍රම 4කට ආනයනයේදී මුදල් හුවමාරු කරන්න පුළුවන්. එල්සී නැත්තම් ණයවැරි ලිපි ඕපන් කිරීම, ණයවැරි ලිපි මගින් නැත්තම් විවෘත ගිණුම්. දැන් අපි විවෘත ගිණුම් වලින් කරන්න දෙන්නේ නැහැ. හැබැයි DA සහ DP කියලා ක්‍රම දෙකක් තිබුණා. ඒකෙදි බැංකුවේ මුදල් තිබුණත් මේ බැංකුවේ මුදල් තියෙන බව සනාථ කිරීම ලිඛිතව කරන්න බැංකු මගින් කරන්න ආනයනකරුවාට අවශ්‍යතාවයක් තිබුණා. ඒක ඔහුගේ කටයුතු වලට ලොකු බාධාවක්, මේකට වෙලාවක් යනවා, මේකට වෙනම කැපෙන්න ඕන කියලා ඔවුන් ප්‍රශ්නයක් නැගුවා. ඒ නිසා අපි පෙබරවාරි 28 වෙනිදා ගැසට් එකක් ගැහුවා මේ DA සහ DP ක්‍රම වලට ගෙනද්දී මේ මුදල පිළිබඳ බැංකුව මගින් සනාථ කිරීමේ අවශ්‍යතාවය අවලංගු කරලා. ඒ ආනයන වෙළඳාම නැත්නම් මේ සමස්ත ආනයන අපනයන වෙළඳාම තිබුණු බැමි අපි ක්‍රමක්‍රමයෙන් ලිහිල් කරගෙන යනවා ගරු නියෝජ කතානායකතුමනි. ඒ වගේ මම අවසන් කරන්න කැමති අදත් මේ සතියේ වැඩිම කතාබහට ලක්මු කාරණාව මේ ශ්‍රී ලංකා මහා බැංකුවේ වැටුප් වැඩි කර ගැනීම. දැන් ගිය සතියේ මම තමයි ඔක පැහැදිලි කරේ. මහා බැංකුව කිව්ව කරුණු ටික, ඔවුන්ගේ තියෙන නීතිමය தත්ත්වය, ඔවුන්ගේ තියෙන මේ විශේෂයෙන්ම මේ විශේෂිත ශ්‍රමය ආරක්ෂා කර ගැනීමේ අවශ්‍යතාවය, මේ ආදී කරුණු මම දැක්කා. ඒකට විශාල සමාජ විරෝධයක් ඇති වුණා. සමාජය තුළ ලොකු විරෝධයක් ඇති වුණා. මේ ඒක මම සමාජයේ ගැවසෙන කෙනෙක් හැටියටත් දැක්කා. කාටුන් ශිල්පීන් පවා ඒක ඉතාම බැරෑරුම් විදිහට ආරම්භ තිබුණා. මේ කාරණාව මොකද මොනතරම් නීති අයිතියක් තිබුණත් මේ වෙලාවේ මේ විශේෂයෙන්ම මේ ආර්ථික උපදේශයේ ප්‍රධාන ආයතනයක් හැටියට ඒ කාරණා පිළිබඳ ලොකු සමාජ විරෝධයක් නැගුණා. ඉතින් මම පෞද්ගලිකවම ජනාධිපතිතුමාට මේ කරුණු පෙන්වලා දුන්නා. මෙහි තියෙන එක පැත්තකින් මහ බැංකුව කියන කරුණු, අනිත් පැත්තෙන් මේ තුළට සමාජයේ මේක දකින ආකාරය. සමාජය කියන්නේ සාමාන්‍ය සමාජය නෙමෙයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි. පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ සියලු දෙනා මේට විරුද්ධව කරුණු දැක්වුවා. ඒ නිසාම තමයි මම දකින්නේ ජනාධිපතිතුමා ඉතා නිරවුල් ප්‍රජාතන්ත්‍රවාදී තීරණයක් ගත්තා. මේ පිළිබඳ කරුණු දැක්වීමට සම්පූර්ණ අවස්ථාවක් මහ බැංකුවට දුන්නා. එපමණකින් නවතින්න නැතුව පාර්ලිමේන්තුවට පක්ෂ නායක සියලු දෙනාට කරුණු දක්වන්න මහ බැංකුවට අවස්ථාව දුන්නා. ඒ වගේම මේකේ මේ සුවිශේෂී කමිටුව තමයි මුදල් කාර්ක සභාව. මුදල් කාර්ක සභාවට පුළුවන් මේක ප්‍රශ්න කරන්න, තීරණය ප්‍රශ්න කරලා විතර නවතින්නේ නැතුව ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ ගැන පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කරන්න. දැන් බෝලේ ඔවුන් ළඟ තියෙන්නේ. ඒ නිසා ඉතා පහසුවෙන් මේ ගැන ඔවුන්ගේ මතය, ඒකේ සභාපතිවරයා කවුද කියන එක නෙමෙයි ප්‍රශ්නේ. ඒ කමිටුවට තියෙන වගකීම, මේකේ තියෙන නීතිමය අයිතිවාසිකම, නීතිමය කරුණු, අනිත් පැත්තේ මූල්‍යමය කරුණු, අනිත් පැත්තේ මේ සභාවේ තියෙන පාර්ලිමේන්තුවේ තියෙන මූල්‍ය පිළිබඳ උත්තරීතර වගකීම, අනිත් පැත්තෙන් සමාජයේ පිළිබඳ තියෙන මේ කාරණාවේ තියෙන මේ සමාජ සාධාරණත්වය, මේ සියල්ලම අරගෙන හොඳ වார்த்தාවක්. අපි මේක ඇතුලේ එහාට මෙහාට කතා කරගෙන චෝදනා මුඛයෙන් කතා කරන එක නෙවෙයි. ජනාධිපතිතුමා දීලා තියෙන හොඳ අවස්ථාවක් මුදල් කාර්ක සභාවට මේ පිළිබඳ පැහැදිලි වார்த்தාවක් ඉදිරිපත් කරන්න. අපි එහාට මෙහාට ගහගෙන මේ වார்த்தාව අනුව මේ සභාවට අයිතිය දෙනවා ඉදිරි කටයුතු තීරණය කරන්න. ඒ නිසා අපි එතනටයි ආ යුත්තේ කියලා මම කල්පනා කරනවා. ඉතාමත් ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් පාර්ලිමේන්තුවට ඒ සම්බන්ධව ලැබිලා තියෙනවා නියෝජ්‍ය කතානායකතුමනි. අපි ඒකෙන් ප්‍රයෝජන ගත යුතුයි. ඒක මේ රටේ ජනතාව ඒක දිහා බොහොම විවෘතව විවෘත මනසකින් බලා ඉන්නවා. ඒ පිළිබඳ මතක් කරමින් අද මට අවස්ථාව සලසා දීම පිළිබඳ ඔබතුමාට මගේ විශේෂ ස්තුතිය පළ කරනවා.
බොහොම ස්තුතියි ගරු අමාත්‍යතුමනි. ගරු අශෝක අබේසිංහ මහත්මයා ඔබතුමාට මිනිත්තු 10ක් කාලයක් තියෙනවා.
බොහොම ස්තුතියි නියෝජක කතානායකතුමනි. අද අපි සාකච්ඡා කරන්නේ බදු සංශෝධන පනත් කීපයක් පිළිබඳව. විශේෂයෙන්ම වැඩ් බදු සංශෝධන පනතත් මේ පිළිබඳ තියෙනවා. සමාජ ආරක්ෂණ බද්ධ පිළිබඳවත් කතා කරනවා. නියෝජ කතානායකතුමනි, මට මේ අවස්ථාවේදී පැරණි සින්දුවක් මතක් වුණා. කස පුපුරන හඬ ළඟම ඇසෙන විට ඡන්දය එන බව හැඟවෙනවා. දැන් ඡන්දය එන බව හැඟවෙන්න අපිට වෙනවා යුක්තිය මෙහෙයුමක් යනවා, උරුමය කියලා වැඩසටහන ක්‍රියාත්මක වෙනවා, දරුවන්ට ශිෂ්‍යත්ව දෙනවා, අස්වැසුම වැඩි කරමින් යනවා, විදුලි බිල 100%කින් වැඩි කරලා 121%කින් අඩු කරලා තියෙනවා, ඒ වගේම ඉදිරියේදී ඉන්ධන මිල අඩු වෙනවා කියලා කියනවා, ඒ වගේම අද දින සතියකට සැරයක් විතර ජනාධිපතිතුමා ඇවිල්ලා පාර්ලිමේන්තුවේ අමන්ත්‍රණෝ මේවත් එක්ක අපිට හැංගෙන්නේ වැඩි කල් යන්න ඉස්සෙල්ලා ඡන්දයක් එන බව වගේ පේන්නේ. හැබැයි මම දැක්ක පසුගිය දිනක අපේ රටේ පවුල් තියෙනවා 57 ලක්ෂයක් නියෝජ්‍ය කතානායකතුමනි, ඒ 91%ක වියදම වැඩි වෙලා තියෙනවා. රටේ ජනතාව ඉතා අපහසුවෙන් ජීවත් වෙන්නේ. ඒක හැම වෙලාවෙම අපිට දකින්නවා වේල් 3 කාපු එක්කෙනා වේල් 2ක් තත්ත්වයට පත් වෙලා තියෙනවා. රජය කියනවා රට යථාර්ථ තත්ත්වයට පත් වෙලා තියෙනවා කියලා. මම දැක්ක වාර්තාවක් 2023 අවුරුද්දේ රටට වෙච්ච දෙයක් කියලා. ජනගහනය පහත වැටලා තියෙනවා, විශාල පිරිසක් රට ඇතහැර ගිහින් තියෙනවා, නව උපත් අඩු වෙලා තියෙනවා, මිය යන ගණන වැඩි වෙලා තියෙනවා. ජනගහනය අඩුවීම 2022ට සාපේක්ෂව 2023 වසරේ ජනගහනය 144,000 ජනගහනය අඩු වෙලා තියෙනවා. ජනගහනය අඩු වෙලා තියෙනවා 2022ට සාපේක්ෂව 2023 වසරේ. වාර්ෂික දරු උපත් අනුපාතය, දරු උපත් ප්‍රමාණය 2022ට සාපේක්ෂව 2023 92,960කින් අඩු වෙලා තියෙනවා. දරු උපත් අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ රටේ ජනතාව දරු උපදන්නේ නැහැ. මොකද ඔවුන්ගේ නඩත්තු කරන්න ප්‍රශ්න නිසා දරු උපත් ප්‍රමාණය 92,960කින් අඩු වෙලා තියෙනවා 2022-23 අතර කාලේ. ඒ වගේ මරණ ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. නියෝජ්‍ය කතානායකතුමනි, මරණ ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. මොකද මිනිස්සුන්ට ප්‍රශ්න වැඩි වුණා නම් ඒගොල්ලෝ ආතතියෙන් ජීවත් වෙන්නේ. ඒකින්ද ඔවුන්ගේ ලෙඩ වැඩි, බෙහෙත් ගන්න මුදල් ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා මේ මරණ ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. 2022ට සාපේක්ෂව 2023 මරණ 71,260කින් වැඩි වෙලා තියෙනවා මරණ. ඒ වගේම පුද්ගලයන් විදේශගත වීම, රටේ ජීවත් වීම අපහසු නිසා විදේශගත වීම 2022ට සාපේක්ෂව 2023 137,130කින් වැඩි වෙලා තියෙනවා. මේකෙන් පේන්නේ මේ රටේ ජනතාව ජීවත් වීම පිළිබඳ විශාල ප්‍රශ්නක ජීවත් ඉන්නවා කියලා. දැන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් තමයි අපේ රටේ ආර්ථිකයට විශාල වශයෙන් 52% දායකත්වයක් දෙන්නේ. ඒ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර තුල අපේ රැකියා කරනවා 50%ක් පමණ. නමුත් ඔවුන්ගෙන් දැනට මේ 2020 සිට මේ දක්වා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර 300,000ක් වැහිලා තියෙනවා. දැන් පරාටේ නීතිය ගැන කතා කළා. පරාටේ නීතිය නිසා විශාල ප්‍රශ්නයක් වෙලා තියෙනවා. කොවිඩ් ප්‍රශ්නෙත් එක්ක, රටේ ආර්ථික අර්බුදයත් එක්ක මේ වෙනකොට 1500කට ආසන්න ව්‍යාපාරික ස්ථාන අපේ රටේ වෙන්දේසි කරලා තියෙනවා බැංකුවලින්. ඒක විපක්ෂ නායකතුමා ඉල්ලීම් කළා, විපක්ෂය විශේෂයෙන් ඉල්ලීම් කළා. ඒ රජය ඇහුම්කන් දීලා ඒක 15 දෙසැම්බර් දක්වා කල් දැම්මා. නමුත් අද පාර්ලිමේන්තුවේ කියනවා ඒක නීතිදාම සම්මත කරලා නැහැ, අනුමත කරගෙන නැහැ පාර්ලිමේන්තුවේ හැකි ඉක්මනින් කරනවා කියලා. හැබැයි මේක තීන්දුව කළේ කැබිනට් මණ්ඩලයේ දැන් සතියකට දෙකකට ඉස්සෙල්ලා. එමනම් තිබුණා මේ සතියේ පාර්ලිමේන්තුවට මේක ඉදිරිපත් කරන්න. මොකද එහෙම කළේ නැහැ. දැන් ඒක නිසා දැන් අදත් ඊයේ මේ දවස්වල මේ දේපල වෙන්දේසි ගන්න බැංකු විසින් දාලා තියෙන පුළුවන් තරම් ඉක්මනට මේ පාර්ලිමේන්තුවේ මේ නීතිය සම්මත කරගන්න ඉස්සෙල්ලා මේ දේපල ටික වෙන්දේසි ගන්න. ඉතින් මේක ඉත අසාධාරණ තත්ත්වයක්. කුඩා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් 1500ක දේපල වෙන්දේසි කරනවා කියන එක. ඉතින් ඒ නිසා මේකට යම්කිසි ක්‍රියාමාර්ගයක් ගන්න වහාම මුදල් අමාත්‍යාංශය මහ බැංකුව වලට දැනුවත් කරන්න මේක කරන්න එපා කියලා. එහෙම කෙරුවොත් විශාල ප්‍රශ්නයක් බවට පත් වෙයි. ඉතින් ඒ වගේම දැන් මිනිස් ජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව අඩු වෙනවා කියන මම පොඩි උදාහරණයක් කියන්නම්. මේ නියෝජ කතා නැගතුමනි, ජනාකීර්ණ නගරයක ව්‍යාපාරික ස්ථානයක් එක්ක මම කතා කළා. ඒක බෙහෙත් ද්‍රව්‍ය විකුණන ස්ථානයක්. ඔවුන් කිව්වා මේ ආර්ථික අර්බුදය එන්නේ ඉස්සෙල්ලා ඔවුන්ගේ ව්‍යාපාරික ස්ථානයට එක දවසකට එක විනාඩියකට පුද්ගලයන් 3 දෙනෙක් ඇතුල් වෙනවා කියලා. එක විනාඩියකට පුද්ගලයන් 3 දෙනෙක්. දැන් ඒ එක විනාඩියකට පුද්ගලයන් 3 දෙනෙක් ඇතුල් වීම එක විනාඩියකට එක පුද්ගලයෙක් බවට අඩු වෙලා තියෙනවා. එක පුද්ගලෙක්. හැබැයි මේක බෙහෙත් විකුණන ස්ථානයක්. බෙහෙත් අත්‍යවශ්‍යම එකක්. බෙහෙත් ජීවත් වීම සඳහා අවශ්‍ය. ඉතින් ඒ බෙහෙත් විකුණන එකේදී එක පුද්ගලෙ තුන එක විනාඩියකට තුන් දෙනෙක් ඇතුළෙච්ච එක දැන් එක්කෙනෙක් අඩු වෙනවා කියන්නේ ඇතුළ වෙනවා කියන්නේ විශාල වශයෙන් මිලදී ගැනීමේ හැකියාව අඩු වීමක්. ඉතින් මිලදී ගැනීමේ හැකියාව අඩු වෙනවා කියන්නේ ක්‍රය ශක්තිය අඩු වෙනවා. මිනිසුන්ට ඒක ජීවත් වීමටත් විශාල ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා කියලා මම දන්නවා. මේ දැන් අද වැඩ්බද්ද ගැන කතා කරනවා. වැඩ්බද්දේ සංශෝධන කීපයක් ගැන තියෙනවා. දැන් මිලියන 80 තිබිච්ච එක ඒ පිරිවැටුව මිලියන 60ට ගේනවා. ඒතකොට ඒ කියන්නේ 166,000ක් දවසකට ව්‍යාපාරයේ පිරිවැටුමක් තියෙන අය වැඩ්බද්දට යටත්. එතකොට මේක තාම ක්‍රියාත්මක කරලා නැහැ. අද පාර්ලිමේන්තුවේ සම්මත වුණාට පස්සෙ තමයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේක තුල සුළු ව්‍යාපාරිකයාට පවා වැඩ්බද්ද ගෙවන්න සිද්ධ වෙනවා. හැබැයි ජනාධිපතිතුමා අද කිව්වා යම් යම් ක්ෂේත්‍රවල වැඩ්බද්ද ඉවත් කරනවා කියලා. නමුත් දැන් අපි දැක්කා අපේ රටට අපනයන ක්ෂේත්‍රයට සම්බන්ධ විදේශ විනිමය ගේන තේ කර්මාශාලාවට වැඩ්බද්ද දාලා තියෙනවා. ඒක ඉවත් කරලා නැහැ. ඉතේ දැන් බද්දි අපි අද මේ ඕවර්සයිට් කමිටි එකේ හිටියා ආංශික අධීක්ෂණ කාර්ක සභාවේ ආර්ථිකය පිළිබඳ. ඒකෙදි අපිට දැනගන්න ලැබුණා අපේ අපනයන විශේෂයෙන්ම අඩු වෙලා තියෙනවා. 2015 සාපේක්ෂව 2023 ගද්දි බිලියනෙක විතර අඩු වෙලා තියෙනවා. දකුණු ආසියාවේ සෑම රටකම වර්ධනය වෙලා තියෙද්දි විශාල වශයෙන් වර්ධනලා තියෙද්දි මම දැක්කා මේක බලද්දි දකුණු ආසියාවේ රටවල්වල ඉන්දියාව ගද්දි 2015 ඉඳන් 2023 ගත්තාම බිලියන 361ක් වැඩි වෙලා තියෙනවා. එතකොට බංග්ලාදේශයේ බිලියන 25ක් වැඩි වෙලා තියෙනවා 2015 2023 අතර. මේ අපනයනේ පකිස්තානයේ බිලියන 16.6ක් වැඩි වෙලා තියෙනවා. එතකොට ලංකාවේ බිලියනයක් විතර අඩු වෙලා තියෙනවා. ඉතින් මේ තත්ත්වය තුළ අනිත් රටවල් ආසියාවේ රටවල් ගත්තාම චීනයේ බිලියන 1352ක් වැඩි වෙලා තියෙනවා. සිංගප්පූරුවේ බිලියන 321ක් වැඩි වෙලා තියෙනවා ඩොලර් බිලියන. හොංකොංග වල බිලියන 91ක් වැඩි වෙලා තියෙනවා. ජපාන් වල බිලියන 137ක් වැඩි වෙලා තියෙනවා. සවුත් කොරියා වල බිලියන 177යි. වියට්නාම් වල බිලියන් 210යි. ඉතින් මෙහෙම වැඩි වෙලා තියෙද්දි අපේ රටේ විතරක් මේ බිලියන එකක් අඩු වෙලා තියෙනවා. ඉතින් මේකට හේතුව අපේ රටේ නිෂ්පාදන ආර්ථිකයක් ඇති කරනවා කියලා කොච්චර කතා කරවත් මේ නිෂ්පාදන ආර්ථිකය ඇති නොවීම. ඉතින් මේ නිෂ්පාදන ආර්ථිකයක් එක්ක මේ රටේ යම්කිසි වර්ධනයක් එන්න නම් මේ තේ වගේ එකට අපේ පිටරට අපනයන ක්ෂේත්‍රයේ තියෙන තේ වලට වැට් එක ගහපුවා මේක විශාල ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම ඉන්දිකරේම් ක්ෂේත්‍රයේ වියදම් අධිකම රට මේ ආසියාවේ වත්තම වියදම් අධිකම රට අපේ ශ්‍රී ලංකා බව දැන් සොයාගෙන තියෙනවා ඉන්දිකරේම් ක්ෂේත්‍රය. ඉතින් මේකත් විශාල ප්‍රශ්නයක්. මේකට මේ සඳහා මේ වියදම් අඩු කරන්න යම් කිසි ක්‍රමවේදයක්
සකස්
කළ යුතුමයි. මම දැක්ක පත්‍රයක වෙනකක් තියෙනවා මේ වැට් එකෙන් කසිප්පුත් නැගලා වැට් වැඩි කිරීම තුළ මත්පැන් වලත් වැට් වැඩි කිරීම තුළ කසිප්පු මිලක් දැන් වැඩි වෙලා තියෙනවා කියලා දැනගෙන තියෙනවා. ඉතින් ඒකත් මේ රටේ සාමාන්‍ය ආර්ථිකයටත් ප්‍රශ්නයක් වෙනවා. ඒක සෞඛ්‍යයටත් විශාල ප්‍රශ්නයක් වෙනවා. ඉතින් මේවා පිළිබඳ ආණ්ඩුව යම්කිසි වැඩපිළිවෙලක් සකස් කළ යුතුයි. අද වෙද්දී අපේ රටේ නියෝජ්‍ය කතානායකතුමනි මිලියන 110,000කට 1,64,000කට විදුලිය කපලා තියෙනවා. දැන් මේ රජය ඒ විදුලිය කපපු අයට විදුලිය ලබා ගැනීම සඳහා මොකද දෙන ක්‍රමවේදයේ වැඩපිළිවෙල? එහෙම වැඩපිළිවෙලක් සකස් කළ නැහැ. දැන් මේ ඒ කියන්නේ අපේ රටේ මිලියන 7ක් විතර තමයි විදුලි පාරිභෝගිකයෝ ඉන්නේ. ඉතින් ඒකෙන් 15%කට විදුලිය දැන් නැහැ. එතකොට මේ දුප්පත් ජනතාව විදුලිය නැති ජනතාවට ඒ නැවත විදුලිය ගන්න රුපියල් 3000ක් අය කරනවා. ඒකට යම් කිසි සහනයක් දීලා දැන් ඒ කපලා තියෙන ගෙවන් තියෙන ගාන මොකක් හරි කොටස් වශයෙන් ගෙවන්න වැඩපිළිවෙලක් හදලා ඒ දසලක්ෂ ගානට විදුලිය ලබා දීම සඳහා වැඩපිළිවෙලක් කරනවා. දැන් මම මෙතන ඉඳද්දි අද මට එක්කෙනෙක් කතා කරලා කිව්වා මේ අනේ මන්තුමා අද ලයිට් කපන්න ඇවිල්ලා කපලා ගියා මට ගෙවා ගන්න විදිහක් නැහැ කියලා. ඉතින් හැමදාම දවසින් දවස අපිට එහෙම කතා එක එක්කෙනෙක් කතා කරලා කියනවා මේකට මේ වගේ ඒ දේවල්. ඒ නිසා මේ විදුලිය කපන අයට විදුලිය නැවත ලබා ගන්න ගෙවන ගාන කොටස් වශයෙන් ගෙවන්නත් නැවත ඒ විදුලිය ඒ ගෙවන්න තියෙන හිඟ මුදල් කොටස් වශයෙන් ගෙවලා ඒගොල්ලන්ට විදුලිය ලබා දෙන දීමේ වැඩපිළිවෙලක් යම්කි සකස් කරුවොත් හොඳයි කියලා මම විශේෂයෙන්ම රජයෙන් ඉල්ලා සිටිනවා. එහෙම නැත්නම් මේ අය දැන් 115ක් අපේ රටේ ජනතාවගේ 115ක් විදුලිය නැතුව ඉන්න එක ප්‍රශ්නයක්. ඒ වගේම දැන් අස්වැසුම 104කට වැඩියෙන් දෙනවා කියලා තේරෙන නියෝජ්‍ය කතානායකතුමනි. අස්වැසුම මේ මුලයි දාම්ම මේ ප්‍රශ්නේ අස්වැසුම වැඩසටහන රජය අනාගත්ත ඒ තුල දැන් අලුතෙනුත් මේ දැන් 104කට දෙන්නේ මේ ඡන්දේ නිසා මේ වැඩපිළිවෙලක් කරගෙන යනවා. හැබැයි මේකෙන් මම හිතන්නේ තාමත් දැන් අස්වැසුම දෙද්දී හොඳම තේමා නිර්ණායකය ඒකක බිංදුවේ සිට 30 දක්වා පාවිච්චි කරන්නේ රටේ දිළිඳුම ජනතාව. ඒතකොට විදුලි ඒකක බිංදුවේ සිට 30 දක්වා භාවිතා කරන අය ඉන්නවා 17 ලක්ෂයක්. තොර ඒ 17 ලක්ෂයට අනිවාර්යයෙන්ම එහෙනම් අස්වැසම ලිය යුතුයි. දැන්
කාලය අවසන්
දැන් රාජ්‍යමතුමා කිව්වා අපේ රටේ 35 ලක්ෂයක් අස්වැසම ඉල්ලුවා කියලා. ඒ කියන්නේ පවුල් 57 ලක්ෂෙන් 35 ලක්ෂයක් ඉල්ලුවා කියලා. එහෙමනම් දැන් 24 ලක්ෂයකට දෙනවා නම් එයින් 17 ලක්ෂයක්ම ගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව විදුලි බිල ඒකක බිංදුවේ සිට 30 දක්වා භාවිත කරන අය කෙලින්ම අස්වැසමට හිමිකම් විය යුතුයි. ඊට පස්සේ 30 ඉඳන් 60 දක්වා. ඉතින් ඒ වගේ තත්ත්වය හොයා ගැනීම කරන්නේ නැතුව මේ සමීක්ෂණ වලින් විශාල ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒ නිසා අපි රජයට කියනවා මේ වැඩ බද්ද අද වැඩි කරන්නේ 100% ඉඳන් 18 දක්වා වැඩි කරන එකත් 15% ඉඳන් 18 දක්වා වැඩි කරන එකත් පිරිවැටුම මිලියන 80 ඉඳන් මිලියන 60 දක්වා අඩු කරන එකත් අපි අද මේ සඳහා විරුද්ධව ඡන්දය දෙනවා. මොකද මේන් ජනතාවට විශාල පීඩාවකට පත් වෙනවා. බොහොම ස්තුතියි.
හොඳයි. බොහොම ස්තුතියි. ගරු රෝහිත අවේගුණවත් මහත්මයා ඔබතුමාට මිනිත්තු 30ක කාලයක් තියෙනවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඔබතුමාට ස්තුතන්ත වෙනවා. විශේෂයෙන්ම අද මුදල් අමාත්‍යාංශයේ සුරක්ෂිත ගනුදෙනු ඒ වගේම කල්බදු මූල්‍යකරණය වගේ 50 සංශෝධන ගණනාවක් මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අවස්ථාව. මේ අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් කතා කරන්න පෙර මගේ මිත්‍ර අශෝක අබේසිංහ මන්ත්‍රීතුමාගේ කතාවට මම අහුන්කන් දුන්නා. එතුමා කිව්වා එතුමාගේ කතාවේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි යුක්තිය මෙහෙයුමක් ක්‍රියාත්මක වෙනවා. එවැගේම ඉඩම් බෙදනවා, විදුලි බිල අඩු කරනවා, ඉන්ධන මිල අඩු කරන්න අඩු කරනවා, තව තව සහන දෙන්න බලාපොරොත්තු වෙනවා මැතිවරණයක් එන හින්දා, මැතිවරණයක් ළඟ හින්දා කියලා ගරු මන්ත්‍රීතුමා කිව්වා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි ව්‍යවස්ථානුකූලව මැතිවරණයක් එන්න ඕන මේ අවුරුද්දේ. අනිවාර්යයෙන්ම ජනාධිපති මැතිවරණය දැන්ට අවුරුදු 5කට ඉස්සෙල්ලා නොවැම්බර් මාසේ තමයි ජනාධිපතිතුමා දිවුරුම් දුන්නේ. ඒදී ඉස්සෙල්ලා නව ජනාධිපතිවරයෙක් දිවුරුම් දෙන්න වෙනවා. ඒතර මැතිවරණයක් එන්න ඕනේ. දැන් මගේ තර්කයේ තියෙන්නේ දැන් මැතිවරණයක් එනකොට පවතින රජය විදුලි බිල අඩු කරනවා නම්, ඉන්ධන මිල අඩු කරනවා නම්, සාන ආධාර ලබා දෙනවා නම් මේක නරකද? මේක හොඳයි නියෝජ්‍ය කතානායකතුමනි. මේක හොඳ වැඩක්. මම කියන්නේ මේක ඉතාම හොඳ වැඩක්. මැතිවරණයක් හරි ඉලක්ක කරලා රටේ ජනතාවට සහන හම්බ වෙනවා නම්, රටේ ජනතාවට ජීවත් වෙන්න පුළුවන් නම් මේක හොඳයි. දැන් මේක මම ඇයි කිව්වේ? මම මේ කිව්වේ නියෝජ්‍ය කතානායකතුමනි අපේ රටේ මැතිවරණ හතරක් තියෙනවා. අපේ රටේ මැතිවරණ හතරක් තියෙනවා. එක මැතිවරණයක් ජනාධිපති මැතිවරණේ, අනිත් මැතිවරණය පාර්ලිමේන්තු මැතිවරණේ, අනිත් මැතිවරණය පළාත් සභා ඡන්දය, අනිත් ඡන්දය පළාත් පාලන ඡන්දය. එතකොට මේ හතර ගත්තර පස්සේ නියෝජ්‍ය කතානායකතුමනි අවුරුදු 4කට නම් මේක එන්නේ හොඳයිනේ. දැන් හැමදාම කියන්නේ යමක් වෙන්නේ නැහැ කියලා. ඉතින් මගේ මිත්‍ර මන්ත්‍රීතුමා කියපු විදිහට මැතිවරණ හතර දැන් මේ අවුරුද්දේ ජනාධිපතිවරණය ඇවිල්ලා ලබන අවුරුද්දේ පාර්ලිමේන්තු මැතිවරණ වෙනවනම් කවුරු ආණ්ඩු කරුවත් බඩුමෙල අඩු කරනවනම් මෙයා වෙන්න ඕන. මොකද යුක්තිය මේවම හොඳ නැද්ද? යුක්තිය මේවම හොඳයි. ඒක විපක්ෂියත් පිළිගන්න හොඳ දෙයක් කියලා. මොකද හේතුව මේ රටේ තියෙන නීති විරෝධී මත්ද්‍රව්‍ය, කුඩු ජාවාරම, පාතාලය, අද විෂය භාර අමාත්‍ය ටිලානාරස් මැතිතුමා, ඒ වගේම පොලිස්පති තෙන්නකෝන් මැතිතුමා මේක ක්‍රියාත්මක කරනවා. ඉතින් හොඳයිනේ. දෙවුන්දර තුඩු ඉඳන් පේදුරු තුඩුව දක්වා වෙනකම්ම මේ මෙහෙයුම ක්‍රියාත්මක වෙනවා. ඉතින් කවුරු හරි කැමතිද ඒක ක්‍රියාත්මක නොකර ඉන්නවට? එතකොට වෙනවද? කුඩු වැඩි වෙනවා, පාතාලය වැඩි වෙනවා, මත්ද්‍රව්‍ය වැඩි වෙනවා. එහෙනම් හොඳ වැඩක්. ඒ නිසා අපි කියනවා එතුමා කිව්ව විදිහට දැන් මේ වගේ වුණා. ඔබතුමා ඒ වයසේ පාසල් සිස්සියෙක් වුණා 1977. සිරිමාව වණ්ඩාරනායක මැතිණිය 70 ඉඳන් 77 වෙනකන් දේශීය ආර්ථිකය නගා සිටවන්න, අපි වවන්න, අපි හොඳ වැඩපිළිවෙලක් ගෙනාවා. ජයා ජයවර්ධන මැතිතුමා තමයි තරඟට ඉදිරිපත් වුණේ. එතුමා මොකද්ද කිව්වේ? 88ක් දෙනවා කිව්වා. ඉතින් 88ක් දෙනවා කියලා 88 පස්සේ ගිහිල්ලා මොකද්ද සිද්ධ වුණේ? විවෘත ආර්ථිකයක් එක්ක එදා මොකද්ද සිද්ධ වුණේ? අපි අර විදියට ගියා නම් අඩු ගානේ දේශීය ආර්ථිකයේ අපේ තිබුණා කඩදාසි සංස්ථාව, වානේ සංස්ථාව, මේ සියල්ල තිබුණා. ඉතින් ඒක පොරොන්දු දෙන්න පුළුවන්. අනේ නිසා මම කියනවා මැතිවරණයක් ඉලක්ක කළා හරි කමක් නැහැ රටේ ජනතාවට සේවාවක් ඉටු කරන්න පුළුවන් නම් ඒක ඉතාම සුබවාදී. ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම ඔබතුමාට ඉදිරිපත් කරනවා දැන් අද මේ ඉදිරිපත් වෙන 50ත් එක්ක මේ රටේ ආර්ථිකය ගැන. දැන් නියෝජ්‍ය කතානායකතුමනේ 20යි 22යි. පස්වෙනි මාසේ 9 වෙනිදා. එදා එකත් එක්තරා ජාතික කළු ජූලියක් මේ රටම ගිනිගත්තු මන්ත්‍රීවරයෙක්ගේ ජීවිතය අහිමි කරපු තවත් ජීවිත අහිමි වෙලා දේපළ විනාශ වෙච්ච දවසක් අරගලයේ දවසක්. එතකොට ඒ දවස තිබුණට වැඩිය මේ අද දවස වෙනකොට 20යි 23 ගෙවිලා 20යි 24 අවුරුද්ද ඇවිල්ලා අද දවස වෙනකොට යම් සුබවාදී වෙනීමක් තියෙනවා. මං කියන්නේ 100%ක් තියෙනවා කියලා. මම ඒකේ මං පොළවේ පය ගහන මහජන නියෝජිතයෙක්ට මං කියන්නේ 100%යි කියලා. නමුත් ඊයේ දවස වෙනකොට විදුලි බල 22කින් අඩු වෙනවා. මේක දැනනවනේ නියෝජ්‍ය කතානායකතුමනි ඔබතුමාටත් අපිට තමයි අපි හැමෝම ගෙදරක ඉන්නේ. ඉතින් ගෙදරක ඉන්නකොට අපිට විදුලි බිල දැනෙනවා. අපි වගේම තමයි මහා මන්දිරයේ හිටියත් පොල්ලතු බලක හිටියත් ඒ හැම කෙනෙකුටම මේ විදුලි බිල 22කින් අඩු වීම හොඳයි. හොඳයි මේ 22කින් අඩු වීම. රටේ ආර්ථික ප්‍රශ්නයක් තියෙනවා මේක කළමනාකරණය කර ගන්නවා. ඒ විතරක් නෙවෙයි. දැන් අද වෙනකොට ඩොලර් එක රුපියල් 308යි. අපි හිතුවේ 400 කට යයි කියලා. රුපියල් 308 ඩොලර් එක තියාගෙන ඉන්නවා. ඉතින් මේක තව ටිකක් අඩු වෙන්න පුළුවන්. ඒ වගේම සීමා පනවල තිබුණ ආනයනේ. ආනයනේ සීමා පනවල තිබුණා. එයා සීමා පනවල දීච්ච හැම ආනයන එකක්ම විශේෂයෙන්ම ගත්තොත් අද මෝටර් රථ ඇරෙන්න අනිකු සියලුම දේවල් වල අද ලිහිල් කරලා තියෙනවා. එතන ක්‍රමක්‍රමයෙන් ආර්ථිකය පොඩ්ඩක් හොඳ තත්ත්වයකට හැරෙනවා. කවදාකවත් ඉපදිච්ච ගමන් ළමෙක් පයින් ගියේ නැහැ. ඉපදිච්ච ගමන් බඩ ගාලා ධන ගාලා වැටිලා තමයි පයින් ගියේ. දැන් අපේ රටත් ඒ විදියයි. 20යි 22 එදා ජූලි එදා මැයි මාසේ 9 වෙනිදා තිබුණට වැඩිය රටේ ආර්ථිකය ක්‍රමක්‍රමයෙන් ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. මිනිස්සුන්ට ජීවත් වෙන්න අමාරුකම් තියෙනවා. එසා අපි රජයක් හැටියට රජයට අපිම ඉන්න රජයට ජනාධිපතිතුමාට මුදල් අමතිවර හැට අපි යෝජනා කරනවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හැටියට. තව කළ යුතු දේවල් ටිකක් තියෙනවා. මේ ඉන්ධන මිල තව ටිකක් අඩු වෙන්න ඕන ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මේ ඉන්ධන මිලත් එක්කයි විදුලි මිලත් එක්ක තමයි රටේ සමස්ත භාණ්ඩවල මිලිගල යාමක් වෙන්නේ. මොකද හේතුව මේක අඩු කරන්න මම දැක්කා විදුලි බිල අඩු කරන්න ඉස්සෙල්ලා හෝටල් සහ බේකරි හිමියන්ගේ සංගමයේ කිව්වා ප්ලේන්ටියකට රුපියල් 5ක් වැඩි කරන්න වෙනවා. බත් පැකට් එකට රුපියල් 50ක් වැඩි කරන්න ඕන. හැබැයි ඒකල ඒ බිල මේ ලයිට් බිල වෙනස් වුණා මේගොල්ලෝ කිව්වා ඒක තිබුණ තැනුත් අඩු කරනවා කියලා. ඒ නිසා අපි කියනවා ඉන්ධන මිල රජයට අපි යෝජනා කරනවා ඉන්ධන මිල අඩු කිරීමක් කරොත් මේ විදුලි බිල අඩු කිරීමත් එක්ක වැට් බද්දට සහනයක් ලබා දුන්නා. මේ කවුරු කොහොම කිව්වත් මේ 15 වැට් බද්ද දරා ගන්න බැරි තන් තියෙනවා. සමහර රාජ්‍ය නිලධාරීන් සමහරලාට වැට් එක 3-4 වතාවක් මිනිස්සුන්ට වදිනවා. වැට් එක 3-4 වතාවක් වදිනවා. එතකොට මෙන්න මේ නිවැරදි කරන්න ඕන තැන් ටික අපි කියනවා. ඒ විතරක් නෙමෙයි නියෝජ්‍ය කතානායකතුමනි. ඒ විතරක් නෙමෙයි නියෝජ්‍ය කතානායකතුමනි විශේෂයෙන්ම අපි දකිනවා අද බෙහෙත් මේක තමයි රටක විශේෂ නිරෝගී පරපුරක් බෙහෙත් ටික අවශ්‍යයි. ඒක මන්ත්‍රීතුමාත් ඒ බෙහෙත් ගැන කිව්වා. ඉතින් බෙහෙත්වල මිල ඉතාමත් ඉහළ ගිහිල්ලා තියෙනවා. ඉතින් මේකට වැඩපිළිවෙලක් අපි යොදන්න වෙනවා. මේකට වැඩපිළිවෙලක් යොදන්න වෙනවා. විශ්‍රාම සුවේ ඉන්න හුඟක් වෙලාට තමන්ගේ විශ්‍රාම වැඩපෙන් ජීවත් වෙන මිනිස්සු කෑම ටික කාලා බෙහෙත් ටික බොන්න ඕන. ඒතර මේ අයට මේ බෙහෙත් ටික අඩු වෙනවා. ගාන අඩු කර ගන්න විශේෂයෙන්ම අපි එදිනෙදා ගන්න බෙහෙත් තියෙනවා දියවැඩියා රෝගයට ඒ වගේම අධික රුධිර පීඩනයට මෙන්න මේ වගේ බෙහෙත්වලවත් විශේෂයෙන් හොයාගත්තු බෙහෙත්වලවත් මිල අඩු කිරීමක් සිද්ධ කරන්න වෙනවා. ඒ වගේම අත්‍යවශ්‍ය භාණ්ඩවල අපි එදිනෙදා පරිභෝජනයට ගන්න අත්‍යවශ්‍ය භාණ්ඩවල නියෝජ්‍ය කතානායකතුමනි මිල අඩු කිරීමක් වෙන්න ඕන. ඔබතුමා දිස්ත්‍රික්කයේ ඉන්න ඔබතුමා දන්න දුෂ්කර මිනිස්සු ඉන්නේ. මේ දවස්වල පෑවිල්ලට ඉන්න බෑ මේ මිනිස්සුන්ට. ඒත් එමිසු කුඹුරේ වැඩ. එමිසු හේනේ වැඩ. හැබැයි ඒ වෙනුවෙන් අපි යමක් රජයක් හැට කළ යුතුයි කියන ස්ථාවරයේ අපි ඉන්නේ. අපි ඒ ස්ථාවරයේ ඉන්නේ. කළලා තියෙන ටික හොඳයි, කළ යුතු දේ වැඩි. ඒ ස්ථාවරයේ අපි ඉන්නවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඒ යෝජනාවල් කරන ගමන් අපි දන්නවා දැන් යම් යම් අවස්ථාවල් වලදී යම් යම් සිදුවීම් සිද්ධ වෙනවා. දැන් නියෝජ්‍ය කතානායකතුමනි, ඔබතුමා දන්නවා අපි දැක්කා අරගලයක් ආවා. ලයිට් විදුලිය කපලා තෙල් පෝලිං වල ඉඳලා නොයෙකුත් ප්‍රශ්නවලට මුහුණ දීලා මිනිස්සු අරගලයක් කරා. ඒ අරගලය යම් යම් තැන්වලින් මතුවෙලා අවසානයේ ගෝල් පේස් පිටියට සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉස්සරහා පිට ගෝටගම ගෝටගෝගම ආවා. දොර සාමාන්‍යයෙන් අරගලය කරන්න ඒ අරගලයට මූණ දීපු ලයිට් නැතුව ඉන්න බැරි වෙච්ච මිනිස්සයා, ගෑස් එක නැති වෙච්ච මිනිස්සයා, ඉන්ධන ටික ගහගන්න බැරි වෙච්ච මිනිස්සයා, ආර්ථික වශයෙන් වැඩිච්ච මිනිස්සයාට යම් අරගලයකට පෙනී ඉඳලා ඒ වෙනුවෙන් තමන්ගේ තියෙන විරෝධය පළ කිරීම සාධාරණ. මම කියන්නේ ඒක අසාධාරණයි කියලා. ඒක සාධාරණයි. නමුත් ඒ සාධාරණත්වය ගරු නියෝජ්‍ය කතානායකතුමනි, සමහරු කොහොමද ඒක පාවිච්චි කරේ? ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම ඉල්ලීමක් කරනවා අපේ විපක්ෂ නායකතුමාගෙන් එතන කරන සාකච්ඡාව මේක පාර්ලිමේන්තුවේ සභා ගැබ ඒ සාකච්ඡාව නවත්තනවා නම් ඔබතුමාගේ නියෝගයම. මොකද එහෙමනේ අපි මේක පාර්ලිමේන්තුවනේ.
ගරු මන්ත්‍රීතුමලා ආසන වලට කියනවා කරන්න. සුමන්ත්‍රම් මන්ත්‍රීතුමා, අපේ ශානෙක්ක මන්ත්‍රීතුමා එතුමා කියනවා බාධා කරන්න එපා කියලා. බාධා කරන්න එපා කියලා කියන ඔබතුමා
කියනවා. ඔව්, ආණ්ඩු පාර්ශ්වයෙන් කරත් විපක්ෂ නායකතුමනේ වැරද්ද වැරද්දම තමයි. ඒක ඒක මේ ඒක විපක්ෂයට එකක් එහෙම නෙවෙයි. මම මගේ තේරීම කවුරුත් නැහැ නැති එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඔබතුමා බුද්ධිමත් නීතිඥ මහත්තයෙක් හැටියට සභාවේ මේ උත්තරීතර සභාවේ කතා කරනකොට අපි විශේෂයෙන් විපක්ෂ නායකතුමා එක්ක එහෙම කතා කරන්න හොඳ නැහැ. අපි කතා කරන්නේ තේරුම් ගමු. අපි අපි වැරද්දක් කරා, වැරද්දට ඉස්සනමල අපි දැනගමු වැරද්ද පිළිගන්න. අර ඒක තමයි, ඒක හොඳයි, ලොකු දෙයක්, ලොකු දෙයක්. එහෙම කතා කරන් ඉන්න ඕනේ. මේකනේ පාර්ලිමේන්තුවනේ. මේක අපිට ලොබි එකක් තියෙනවනේ, ඕනනම් කතා කර කර ඉන්න කියලා. අපි මේක පාර්ලිමේන්තුව. හොඳයි. එනිසා ගරු, අර මම කියන් ආවේ අරගලය ගැන. එතකොට අර මම කියපු අරගලය ගැන කියනකොට ඒ අරගලය මම දැක්කා එක තැනක තියෙනවා, Facebook එකේ සටහනක් දාලා රට අධ්‍යක්ෂණය කළ දමිතා රඟපාපු ලක්කම්මට අමාරුයි. රට අධ්‍යක්ෂණය කළ දමිතා රඟපාපු ලක්කම්මට අමාරුයි. දැන් මේ මම මේ කියන්නේ මේ දකින්න දේවා. මේ ලක්කම්මට අමාරු වෙලා තියෙන අවස්ථාවේ ලක්කම්ම වෙනුවෙන් එදා විහාරමාදේවියෙන් නෙවෙයි, එදා ඒ විහාරමාදේවියට අපි හිස නමලා ගරු කරනවා. ඒ නමටත් ඒකට සමාන කිරීමත් උචිත නැහැ. නමුත් යම් යම් විදිහ ඩුප්ලිකේට් විහාරමාදේවියෝ මේක පහළ වුණා. පහළ වෙලා ඒ ඩුප්ලිකේට් විහාරමාදේවියෝ කරපු දේවල් අපි දැක්කා. මේ කොරියානු රැකියා කාන්තා කකුල් සම්භාහනය කිරීමට අය කිරීම ලක්ෂ 30යි ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මේ කකුල් මිරිකන්න, කකුල් මිරිකපු කෙනාගෙනුත් කොරියාවේ වන්න ලක්ෂ 30ක් ගන්න. කවුද මේ ලක්කම්මට අමාරුයි කියලා ඩුප්ලිකේට් විහාරමාදේවියන් විසින් මේ රටේ මිනිස්සුන්ට ගිහිල්ලා පෙන්නපු එක. අඬපු ඇඬිලි බුදු අම්මේ කඳුළු කැට. ඒ කියන්නේ ඒ කඳුළු වලින් තව කාටද මූණ හොදත හැකි? අපි දැක්ක අඬ නැඬිල්ල ලක්කම්මට අමාරුනේ. ලක්කම්මට අමාරුව හින්දා අඬලා මේ මොකද මේ? මේ මොකද වෙලා තියෙන්නේ? විහාරමාදේවිත් ලක්ෂ 30ක් කට ඇරලා කියන්නකු මේ කියන ඒවා. ඊළඟට කොරියාව ලක්ෂ 30ක් ගත්තයි දමිතා සැමියා ගැන විමර්ශන. අත්තරංගුඩ ගන්න එපා කියලා අධිකරණයට යනවා. මේක කිව්වේ ඇයි මං? අපිට කාටවත් මඩ ගහන්න නෙමෙයි. ඇයි මේ ලක්කම්මට අමාරු වෙච්ච වෙලාවේ වෙන්න ඕනේ? වැරදි කරන කවුරුත් නෙමෙයි. සියල්ලම සියලු කෙලස් නසපුවා එන්න ඕනේ. ආශාවන් නැති කරපු අය එන්න ඕනේ. ආශාවන් නැති කරගෙන පරිත්‍යාගශීලී මිනිස්සු තමයි ඒ අරගලේ ඉන්න ඕනේ. ඒකයි මම වේලස්සනින් කිව්වේ. නමුත් අරගලේ ඉඳලා තියෙන්නේ දැන් මොන වගේ අයද කියන එක මේවෑන් ඔප්පු වෙනවා. මට දුක සජබේ පක්ෂයට දැන් ඇතුල් වෙලා ඒකටත් ලක් අම්මට අමාරුයි කියලා එතෙන්ට ඇතුල් වෙලා අනේ ඒ පක්ෂයට මොනවා වෙයිද කියන එක ඉඳ අපේ ජේෂ්ඨ ඉරියල්ල මණ්ඩලතුමා මං හිතන්නේ ඒ ගැන බලයි. මොකද හේතුව ඔය වගේ ආවට පස්සේ මොන වගේ තත්ත්වයක් ඇති වෙයිද කියන එක. මොකද හේතුව ඒ තරම් තත්ත්වය සුභවාදී නෑ. දැන් අපි දකිනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ජනතා වික්තු පෙරමුණ. දැන් ජනතා වික්තු පෙරමුණේ දැන් කියනවා අපි තමයි මේ රට ඉදිරියට බාරගන්නේ, අපි ළඟ තමයි කාන්තාව ඉන්නේ, අපිට තමයි මුළු රටම ජවි පෙට. මුළු රටම ජවි පෙට හිටියට මහා බැංකුවේ එක්කෙනෙක්වත් ඉඳලා නැහැ. මුළු රටම ජවි පෙට නේ, එකෙක් හරි ඔතන හිටියා නම් අර බඩි වැඩි කරගන්නකොට අඩු ගානේ. ඒක වෙනුවෙන් කතා කරන්න එපා. එකෙක් මහා බැංකුවේ හිටියා නම් එම ඇවිල්ලා කියන්න ඕන මෙන්න මහා බැංකුවේ තමන්ට ඕන විදිහට බඩි වැඩි කරගන්නවා. ඒ වෙනුවෙන් අතන පාර්ලිමේන්තුව නියෝජනය කරන තුන්දෙනාගේ එක්කෙනෙක් හරි කතා අරින්න එපා. හැබැයි කතා කරාම මුළු රටම ජවි පෙට. දැන් මම අහනවා මොකද්ද ජනතා වික්තු පෙරමුණෙන් ඔබේ ආර්ථික ප්‍රතිපත්තිය? මොකක්ද මේ රට දැන් තියෙන ආර්ථික මට්ටම? මුළු රටම දන්නව, මුළු ලෝකෙම දන්නව. ඒ අනුව කොහොමද ආර්ථික ප්‍රතිපත්තිය? හැබැයි අද වෙනතුරු අපි දකිනවා ඒකේ නායකයා මේ විතරක් නෙවෙයි ඉන්දියාවෙත් යනවා. ඉන්දියාවෙත් ගිහිල්ලා කතා පවත්වන, ඇමරිකාවටත් යනවා. ඒ තැන් වල ගිහිල්ලා පවත්වනකොට අපිට දැනගන්න ඕන අඩු වශයෙන් මෙන්න දල වශයෙන් අපේ ආර්ථික ප්‍රතිපත්තිය මොකක්ද. අපි මෙන්න මේ ආර්ථික ප්‍රතිපත්තිය තුළ තමයි ක්‍රියාත්මක වෙන්න හදන්නේ කියලා කියනවා නම් අපිට ලේසි. ඒ අපිට වැරදිච්ච තැනක් ආණ්ඩු කරපු අය හැටියට අපිට වැරදිලා අපේ ආර්ථික ප්‍රතිපත්තිය හරි නැති වෙච්ච හින්දා මෙහෙම වෙලා තියෙනවා නම් නිහතමානීව අපිට පුළුවන් මේක හොඳනම් පිළිගන්න. හැබැයි ගමේ ඉන්න දැන් මේ ඉස්සර වගේ නෙවෙයි ජනතා වික්තු පෙරමුණේ අය, ගමේ ඉන්න අය අපි දකලා තියෙනවා මේ මල ගෙවල් වල යනවා. ගියේ නෑ ඉස්සර. ඉස්සර ගියේ නෑ, මැරුවනේ. දැන් මල ගෙවල් වල යනවා. මාළු පානුත් ගෙනියනවා. ඉස්සර වගේ නෑ මල ගෙවල් වල යනවා. බැනරුත් දානවා. අපි දෙගලෝ නම් දානවනේ කොහොමද? අපි කොහොමද දානවා? අපේ පෝට්ටුවේ සංවේගය, සජබේ සංවේගය, ඒක ඉතින් අපිට පුරුදුයි. දේශපාලන ක්‍රමය ඒක තමයි. අපි දැන් ජනතා වික්තු පෙරමුණ මම දැක්කා අපේ බලවත් කනගාටුව කියලා මාළු පාන් 20කුත් එක්ක යනවා. රෑට කතා කර කර ඉන්නවා. රෑට කතා ඉන්නවන් ඒ ගම්වල ඉන්න සමාජිකයෝ කියනවා මෙන්න අපේ ආර්ථික ප්‍රතිපත්තිය. මොකද්ද ප්‍රතිපත්තිය? ඇති අයගෙන් අරන් නැති අයට දෙන එක. මේක තමයි ආර්ථික ප්‍රතිපත්තිය. ඒක විපක්ෂ නායකතුමාගේ දැන ගැනීම පිණිස. ඇති අයගෙන් අරන් නැති අයට දෙනවා. මේක තමයි ප්‍රතිපත්තිය. කොහොමද ඇති අයගෙන් නැති අයට දෙන්නේ? පුට් සයිකල් දෙකක් තියෙනවා නම් එක ගෙදර, ඒ ගෙදරින් එක බයිසිකලයක් දෙන්න ඕනේ. එක බයිසිකල නැති එක්කෙනාට ඒ බයිසිකලය දෙන්නවා. මෝටර් සයිකල් දෙකක් තියෙනවා නම් ඒ ගෙදරින් මෝටර් සයිකලයක් අනිවාර්යෙන් දෙනවනේ, නැති එක්කෙනාට දෙන්න ඕන. ගෙදර වාහන හතරක් තියෙනවා නම් එක වාහනය පාවිච්චි කරන්න පුළුවන්. ඉතුරු තුන මගේ මිත්‍ර සම්පික හිටපු අමතිතුමනේ, ඉතුරු තුන දෙන්න ඕන අර වාහන නැති අයට. එතකොට අපේ පැත්තේ මගේ සංචාරක ව්‍යාපාරේනේ. දැන් ඒ දවස්වල සාමාන්‍ය පුංචි රෙස්ටුරන්ට් එකක් දාගත්තු කාලේ 1980 දශකේ, අද තියෙනවා සාමාන්‍යයෙන් හෝටල් කාමර 20 50 100 තියෙනවා, එක්කෙනාට 5ක් 6ක් අයිති. දැන් නියෝජ්‍ය කතානායකතුමනේ එකෙන් එකක් තියන් ඉතුරු හතර දෙන්න ඕන. මම තමුන්නාසකේ දිස්ත්‍රික්කයේ ඉන්නවා. එතකොට දැන් කුමුරු තියෙනවා, කුමුරු වලත් ගියයි නෑ. ඔයාට ඇති අක්කරයක් එතනින් පසිතුරු ටිකද? මේකද ආර්ථික ප්‍රතිපත්තිය? ඉතින් මේකද ආර්ථික ප්‍රතිපත්තිය? අපි අහන්නේ මේකට උත්තර දෙන්න. මේ ආර්ථික ප්‍රතිපත්තිය. එහෙම නැත්නම් මොකද්ද ආර්ථික ප්‍රතිපත්තිය? එහෙම නැත්නම් අර පිටරට ඉන්න ශ්‍රමිකයන්ගෙන් ඩොලර් කීයක් ගෙන්න ගන්නවද? ඒගොල්ලෝ කිව්වම එවනවනේ. මේගොල්ලෝ කියන දේ ඒගොල්ලෝ අහනවනේ. ඒ ශ්‍රමිකයන්ගෙන් කීයක් ගෙන්න ගන්නවද? ඒක ගෙන්නගෙන කොහොමද සංචිත වැඩි කරගන්නේ? ඒ ක්‍රමවේදයත් අපිට කියන්න. අපිට ලේසි. එතකොට අපිට ලේසියි දැනගන්න මෙන්න මේ විදියට තමයි ජනතා වික්තු පෙරමුණේ ආර්ථික ප්‍රතිපත්තිය හැදිලා තියෙන්නේ. හැදිලා තියෙනවා නම් හදන්න යන්න. නැත්තම් මෙච්චර කාලයක් දැන් අපි දැකලා තිනවා මේක දිගින් දිගටම අපිට වැඩි කතා කරනවක් බැලුවොත් ඒ කතා කරන එක වැඩි. ඉතින් අපි කියනවා පෙන්වන්න ආර්ථික ප්‍රතිපත්තිය. මොකද්ද? අධ්‍යාපන ප්‍රතිපත්තිය මොකද්ද? ආර්ථික ප්‍රතිපත්තිය මොකද්ද? විදේශ ප්‍රතිපත්තිය මොකද්ද? වැඩ පිළිවෙලක් අපිට කියන්නේ. හැමදාම දැන් දැන්න ඇතිනේ දැන්. ඒ හැමදේම කප්පරක් බැල්ලා තියෙනවා. බැල්න ගේන දැන් බැල්ලා තියෙනවා પરම්පරා හතකට බැල්ලා තියෙනවා. પરම්පරා හතකට බැල්ලා මම මේ ළඟදී බැලුවා කතා කරලා. සාපේලු මේ අපි හත්න ගානක සාපේලු. ඉතින් මේ සාපේ අපි ඔක්කොම කොටස් කරුණේ දෙයි හැමදේම. චන්දිකා මැතිනි වගේ එන්න කවුද එක්ක වුනේ? චන්දිකා මැතිනි වගේ නල්ල අපි එක්සත් ජාතික පක්ෂයේ එදා තියෙච්ච ආණ්ඩුව 2001 හදපු ආණ්ඩුව 2004 කැඩුවා. කවුද එක්ක වුනේ? ජනතා විමුක්ති පෙරමුණ. 2005 මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගෙන් කවුද එක්ක වුනේ? ජනතා විමුක්ති පෙරමුණ. 2015 මෛත්‍රීපාල ජනාධිපතිතුමාගෙන් කවුද එක්ක වුනේ? ජනතා විමුක්ති පෙරමුණ. දෙයියන් මේ සාපේ අපිට විතර තනියෙන් කන්න පුළුවන්. දැන් මේ එක්ක වෙච්ච ඔක්කොම කන්න ඕනේ. අර කියන්නේ හෙන ගහපන් කියලා. මං කියන හෙන බෙදලා කන්න ඕන දැන්. එන හෙනේ කඩන්න ඕන කැලියරට. එතකොට වදින්නේ අපිටත් වදින්න ඕන කියලා කියනවා. අපෙන් වරද්දක් වෙලා තියෙනවා නම් වෙන්න ඕන. හැබැයි අර 74 සාපය එක දණකට දාන්න පුළුවන් කමක් තියෙනවා. මයි ගැගෙනේ කප්පරක් බැලලා තියෙනවා. දැන් බැනපු අයින් කරා. දැන් තීර්ණාත්මක සාධකයක තියෙනවා නම් අපිට කියන්න ඔබේ ආර්ථික ප්‍රතිපත්තිය මොකද්ද කියලා. මේ ආර්ථික ප්‍රතිපත්තිය මොකද්ද? දැන් මේ ගෙනියන රජයේ ආර්ථික ප්‍රතිපත්තිය යම් යම් තැන්වල වැරදි තියෙනවා අපි පෙන්නනවා. අපි කියනවා මෙන්න මේ දේ වැරදි අපිට පේනවා. කොටාබේ රාජපක්ෂ ජනාධිපතිතුමාට අපි කැබිනට් එකේ ඉඳන් කිව්වා මේ කාබනික පොර හොඳ වැඩක්. හැබැයි ඔබතුමාට ආණ්ඩුව දුන්නේ මිනිස්සු අවුරුදු 50කට නෙමෙයි. අවුරුදු 5කට දුන්නේ කියලා කිව්වා. අද ඒක එතුමා තේරුම් ගත්තේ නෑ. එතුමා දැක්කේ අපිව හතුරෝ වගේ දැක්කේ. අපි කිව්වම අපි කොහොමද 150 50 කරා. රසායනික පොර ටික සල්ලි වලට දෙන්න කාබනික නිකන් දෙන්න. නෑ ඇහුවේ නෑ. ඇහුවේ නැතුව මොකද උනේ? අපි දමුන්නාන්සල ඔක්කොම අද ඉතාලම අසන්නතද රටත් අසන්න බාඩ පත් වුණා. ඒකයි නැත්තම් එතුමා හොඳ වැඩ තිබුණා. කොවිඩ් වෙලාවේදී මේ රටේ මිනිසුන්ගේ ජීවිත බේරුවා. ඒ නිසා රටක නායකයෙක් රට පාලනය කරන මිනිස්සු අහුම්කන් දීම තමයි පළවෙනි කාරණය. ඒ නිසා තමයි ජනතා ආයුක්ත පෙරමුණට අපි කිව්වේ කරුණා කරලා තමන්ගේ වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරන්න. ගරු කතානායකතුම නියෝජ කතානායකතුනි මම රජයට යෝජනා කරනවා අර අපිට හුඟක් තැන්වල අපි නොහිතන පැතිවලින් තියෙන ආදායම් එකතු කරන්න. හැබැයි කවදාකවත් ඒවැ ඉන්න මෙරටේ 16 ලක්ෂයක් ඉන්න රාජ්‍ය සේවයේ මේ රාජ්‍ය සේවයේ 16 ලක්ෂයෙන් ආයතන ගණනාවක් තියෙනවා 60%ක් විතර රජයේ මුදල් එකතු කරන. ඒකේ ශ්‍රී ලංකා රේගුව, ආදායම් බදු දෙපාර්තමේන්තුව, සුරා බදු දෙපාර්තමේන්තුව මේවා තමයි විශාල වශයෙන් මෙරට ආදායම් එකතු කරන්නේ. ඒතර මේවැ මේ රටේ මිනිස්සුන්ට මේ ගිහිල්ලා සීනි ග්‍රෑම් 100ක් ගන්න, තේකොළ ග්‍රෑම් 50ක් ගන්න, පරිප්පු ග්‍රෑම් 250ක් ගේන මිනිස්සයට රිදවන්නේ නැතුව ආදායම් එකතු කරන තැන් තියෙනවා. හැබැයි ඒ තැන් හැමදාම දෝරේ ගලනවා. කරු නියෝජ්‍ය කතානායකතුමනේ මම ඔබතුමාගේ ඔබතුමා ඉන්නක හොඳයි මේ මුලාසනේ. මම සුරාබදු දෙපාර්තමේන්තුවට ඔබතුමාගේ ඔබතුමා බොහොම ව්‍යාපාරිකයෙක්. අපි දන්නවා කරු නියෝජ්‍ය කතානායකතුමනි අපේ රටේ සුරාබදු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වෙච්ච වයින් ස්ටෝස්, ඒ වගේම රෙස්ටොරන්ට්, හෝටල් සහ අරක්කු නිෂ්පාදනය කරන තැන්. ඒ ඔක්කොම සුරාබදු දෙපාර්තමේන්තුවෙන් නියාමනය වෙන දේවල්. ඒතර අපි රජයක් හැටියට අද වෙනකොට එක මත්පැන් බෝතලයකට විශාල බද්දක් අය කරනවා. විශාල බද්දක් කරු නියෝජ කතානායකතුමෝ. ඒ වගේම දේශීය සහ විදේශීය. විදේශීයකටත් විශාල බද්දක් අපි අය කරනවා. ඒතර ලංකාවේ තියෙන බාර් ප්‍රමාණය දන්නවනම්, ලංකාවේ තියෙන රෙස්ටුරන්ට් ප්‍රමාණය දන්නවනම්, ලංකාවේ තියෙන හෝටල් ටික දන්නවනම්, එතන මේවෙන් ලංකාවේ මිනිස්සු දවසකට කොච්චර මත්පැන් බෝතල් ප්‍රමාණයක් පාවිච්චි කරනවද? එතන මේ පාවිච්චි කරන ප්‍රමාණය අර බදු මුදලෙන්, එක බෝතලේ බදු මුදලෙන් වැඩි කරාම බිලියන ගණනාවක් හම්බෙන්න ඕන කරු නියෝජ්‍ය කතානායකතුමෝ. නමුත් නියෝජ්‍ය කතානායකතුමෝ මොකද වෙන්නේ? එක වයින් ස්ටෝස් එක විකුණන ප්‍රමාණය අපි නිකන් දල වශයෙන් කිව්වොත් බෝතල් 1000යි කියලා දවසට අර නියෝජ්‍ය කතානායකතුමනි ඒකෙන් 100යි නැත්නම් 200යි පෙන්වන්නේ රජයට. ඒකෙන් 100යි නැත්නම් 200යි පෙන්වන්නේ. ඒක 800ක් කොයි වත්තරද? ඒක 800ක් ෆේක්. 800ක් ගරු නියෝජ්‍ය කතානායක. මේ කරුණු ඇතුව කියන්නේ. හෙට වයින් ස්ටෝස් කාර ටික ඔක්කොම එක්ක අවුලා ඒ සල්ලි අපිට විරුද්ධව ගහයි. හැබැයි අත්ත තිත්තයි. මොකද හේතුව වෙනම ස්කාගාර තියෙනවා අර ඔරිජිනල් එක වෙන ෆේක් එකක් හදලා. හැබැයි ඒක එනවා. ඒක ආවම මොකද්ද වෙන්නේ? ඒක මිනිස්සු ගත්තත් ඒකෙන් එන බදු මුදල අපිට එන්නේ නැහැ. එන්නේ නැහැ බදු මුදල. අද බලන්න කෝප් එකට ගෙනාම සුරාබත් දෙපාර්තමේන්තුව එකතු නොකරපු බදු කොච්චරද? බිලියන් ගණනාවක් තියෙනවා. බිලියන් ගණනාවක්. එතන අපි අහන්නේ ගෙදරක ලයිට් ගෙදරක විදුලිය අපි මෙව කළා බිල ගෙවුවේ නැත්තම් මාසේ කාමාරේ නියෝජ්‍ය කතාවේ ඇතුලේ අපේ ලයිට් ගෙදර කපනවා විසන්දි කරනවා. ඇයි එහෙනම් අර සීල් තියන්න බැරි බදු ගෙවල නැති වයින් ස්ටෝස් වල ස්කාගාර වල හෝටල් වල ආදායම් එකතු කරන්නද? මම මේක දෙයක් විතරයි කිව්වේ නියෝජ්‍ය කතාවේ. ඒ නිසා මේවා බලන් පුළුවන් කරන්න. ඒ වගේම අපි නවීන ලෝකෙට යන්න ඕන. මම ප්‍රවාහන අමාත්‍යතුමාට කිව්වා බාධක තියෙනවා එක එක නිලධාරි ඉන්න එක එක මතවලින්. දැන් ඔබතුමා දන්නවා ඔබතුමා ප්‍රවාහනයේ සම්බන්ධයෙන් ව්‍යාපාරිකයෙක් හැටියට අද කොච්චර ලස්සනද ලංකාවේ තියෙන පුජ්‍යලික බස්වත්. අද කොච්චර ලස්සනද නියෝජ්‍ය කතාවේ. මම මේ CTB එකට මේවා කරන්න නෙමෙයි නමුත් CTB එකත් එක්ක ගත්තම අද ප්‍රයිවට් බස් ටිකෙන් කොච්චර ලස්සනද? වැල්ලවත් ඉඳන් යාපන යන බස් එකක් කොහමද? හම්බන්තොට ඉඳන් කොළඹ යන බස් එකක් කොහමද? ඒ බස් එකේ අයිතිකරුවා කැමති ඒක ලස්සන තියාගන්න. ඒකට නොයෙක් කෑලි එකතු කරනවා. ඒක අලංකාර කරනවා. මොකද කරන්නේ? යනකොට අල්ල ගන්නවා පොලිසිය. අල්ලලා කියනවා මේ කෑලි ටික ගලවන්න. ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ ලෝකේ දියුණු වෙලා තියෙනවා. ඇයි අපිට බැරි එහෙම කරපු එකට අවුරුද්දකට බද්දක් මොටර රථ දෙපාරක් කවාරුතු වෙනතුර අරගෙන. හැබැයි රටේ නීතියට විරුද්ධව බෑ. පාරට කෑලි අල්ලන්න බෑ. ඒක ඇතුලේ හොඳ සවුන්ඩ් සෙටප් එකක් හයි කරගත්තා. හොඳ ලයිට් එකක් හරි ගත්තා. අපේ ඇඟේ වදිනවද මේක? ඇයි මේ වට ඉරිසියා කරන්නේ? ඒ අනගෙන ආස නැද්ද? ගාල්ලේ ඉඳන් නැග්ගගෙන කොළඹට එනකන් නිකන් යන වැඩිය ටීවී එකේ සින්දුවක් අහගෙන ඉන්නේ. පිරිසිදු බස් එකෙන්. මේකෙන් ගන්න පුළුවන් ආදායම. නමුත් මොකද්ද සිද්ධ වෙන්නේ නියෝජ්‍ය කතාවේ? මේවා වෙන්නේ නැහැ. මම මේ කියන්නේ මේ වගේ තව ලංකා ඕන තරම් ආදායම් එකතු කරන්න පුළුවන්. ඒ ආදායම් ගන්නකොට රිදෙන්නේ නැහැ කාටවත්. බස් එක ලස්සන කරන්න ලක්ෂ 50ක් වියදම් කරනවා නම් ඒ මිනිස්සු රුපියල් 50000ක් ලක්ෂයක් අවුරුද්දකට දෙන්න කැමති වෙනවා. ප්‍රශ්නයක් නැහැ.
කර්මන්තව තව මිනිත්තු 3ක් කාලයක් තියෙනවා.
ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි ආදායම් එකතු කිරීම සම්බන්ධයෙන් වැඩපිළිවෙලක් තියෙනවා. ආදායම් එකතු කරන්න පුළුවන්. හැබැයි ඇයි මේ ආදායම් එකතු කරන ස්ථානවල ඉන්න යම් යම් නිලධාරි සමස්තේනේ මම කියන්නේ යම් යම් නිලධාරින්ට පුළුවන්කමක් තියෙන්නේ නැති ඇයි? එයා ආර්ථික විශේෂඥයෝ. එයා නොයෙකුත් විභාග පාස් කළා ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් උසස් අධ්‍යාපනයක් ලැබපු අය. ඇයි මේ පොළවේ තියෙන දේවල් ගැන හිතන්න බැරි? ඇයි මේ පොළවේ අපිට දැනෙන දේවල් ගැන හිතන්න බැරි? අපි සාමාන්‍ය මිනිහගේ බඩට නෙවෙයි වැඩිලේ සාදාම එකතු කරොත් අර මම කියපු බෙහෙත් මිල අඩු කර ගන්න පුළුවන් වෙයි. මේ විදිහට ආදායම් අපි එකතු කරගත්තොත් අපිට පුළුවන් වෙයි මේ තත්ත්වය ඉදිරියට ගෙනියන්න. ඒ නිසා අපි ස්තුතිවන්ත වෙනවා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට. ඉතාමත්ම අමාරු කාලෙක අමාරුම වෙලාවක එතුමා මේ රට බාරගත්තා. අභියෝගය බාරගත්තා. ඒ නිසා අභියෝගය බාරගෙන දැන් තියුණට වැඩිය හොඳ තැනකට ගෙනල්ලා තියෙනවා. තව අභියෝගයක් තියෙනවා. දැන්නම් ජනාධිපතිවරු ඉන්නවා නියෝජ්‍ය කතානායකතුමනි හම්බන්තොට ඉඳන් කොළඹට එනකන් එනකොට අර ගමේ බාසාංගන 60 උටා මාරක් ඉන්නෝ දැන් ලැයිස්තුව. මේ පාර මං ඉඳන්නේ මාගලවයේ වෙයි. චන්දනාවලිය කෙරේ. ඒ තරම් ඉන්නෝ දැන්. ඒ තරම් ඉන්නෝ. මගේ අම්මේ පුදුමන් අපේක්ෂකයෝ ගයක් ඉන්නේ. හැබැයි මේ කවුරු අපේක්ෂකයෝ ආවත් කොයි ජනාධිපති වුණත් ඒ ජනාධිපතිට වෙනද ගෙදර බුදිය ගත්තේ පැය 8 නම් එයාට පැය 2කට වැඩිය බුදියෙත් නම් වෙන්නේ. කවුරු ආවා? එහෙම නැත්නම් සක්‍රදේවෙන්දියා මෙහෙට ගේන්න වෙනවා. එයාට විතරයි පුළුවන්. ඒත් තරම් අමාරු අවධියක ඉන්නේ. ඒක තේරුම් ගන්න වෙනවා අපි ඔක්කොම. ඒ නිසා අපි එන ජනාධිපති කවුරුණක් කමන්නේ. රටට බොරු කියන්නේ නැතුව ඉන්න ඕන. රෝසපල්ලි අහනාවක් දෙනවා. විල්ලුද පලසක් දෙනවා. මං ආපු ගමන් ගෙඩි හද ගන්නවා. එතකොට ඒකේ පල නෙලන්න පුළුවන්. මං ආපු ගමන් මෙන්න මේවා දෙනවා. සුර දූතියෝ ඉන්නවා. ඒවා වෙන්නේ නැහැ. ඒවා කරන්න බෑ. ඒ නිසා බැරි දේවල් කියනට වැඩිය හොඳයි ජනප්‍රිය නොවුනත් අප්පුඩි ගැව්වේ නැති වුණා. දැන් ගහනවනේ අප්පුඩි. දැන් ওই ජීවි කරනවා ගාන අප්පුඩි පැලෙන්න ගහනවා. නේද? ලයින් බණ්ඩාරවන්තුවා. හොඳට ගහනවා අප්පුඩි දැන්. කාලා අක්කලා නංගිලා නැන්දලා ඔක්කොම ගහනවා. අතුවට අසුරේ මරුගාගේ නෝල්ලත් ඇවිල්ලා ගහනවා දැන්. ජීවිගේ මරලා දින එවත් ගහනවා දැන්. ඒ නිසා කවුරු ආවත් ඇත්ත කියලා ඉන්න වෙනවා. නැත්තම් වෙන්නේ අර අපිව ගහලා ලැබුවා වගේ නෙවෙයි. මාස 6න් ගහලා ලැබුණා. හන්සාඩ් එකේ තියෙනවනේ කරු නියෝජ්‍ය කතාව. මාස 6න් ගා. මොකද ලොකු බලාපොරොත්තු එක්ක ඉන්නේ. දැන් ඊළඟ එයා එන්නේ ලොකු බලාපොරොත්තු එක්ක. දැන් අපෙන් සමහරව මම මේ කියන්නේ මම පොට්ටුවේ. මම ජීවිතේ මගේ පක්ෂ දාලා යන්නේ නැහැ. මම එතන ඉන්නේ. හරි හෝ වැරදියෝ මම එතන කැතන හිටගත්තු කෙනෙක්. දැන් අපෙන් ගිහිල්ලා තියෙනවා ඡන්ද පිටට. කවුද ගිහිල්ලා තියෙන්නේ? ළමයා ඉස්කෝලේ දා ගන්න ආපු එකේ නා ගිහිල්ලා තියෙනවා බෑ තරහ වෙලා. මඩ කියලා වරායට දා ගන්න ආපු එකේ නා මඩ බුල ඔක්කොම වරායට දාන. එයා මායක තරහ වෙලා ගිහිල්ලා තියෙනවා. අර මම කියපු බයිසිකල් දෙක ගන්න එහෙමත් ඈ ගිහිල්ලා තියෙනවා. අපි ගම්මල ඉන්නවනේ පස්සාවන් නැතුව නිකම්ම ඉන්නවා. කාගේ හරි කාර් එකක් දියර ගන්නට ඒ මිනිහත් එක්ක ඉරිසියයි. සාරියක් ඇඳන්න ඕන එයාත් එක්ක ඉරිසියයි. කලිසම ඇඳුවත් ඉරිසියයි. සපත්තු දෙකේ ඉරිසියයි. එයා එතකොට සපත්තු හතරක් తీරන කාගේ හරි. එතන ඒක එකක් ගන්න බලාගෙන ඉන්නේ ගිහිල්ලා තියෙනවා. හැබැයි මම ඒකයි කිව්වේ කවුරු ආවත් මේ එන ජනාධිපතිවරයා අභියෝගයක් බාර ගන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕන. අභියෝගයක් බාර ගන්න පුළුවන් කෙනෙක්
වෙන්න.
ඒ නිසා ගරු නියෝජ්‍ය කතර බුදුහාම ස්තුතිවන්ත වෙනවා. මේ ආර්ථික වැඩපිළිවෙල ඉදිරියට ගෙනියන්න අපි ශක්තිය දෙනවා. හැබැයි හොඳ විදියට රටේ ජනතාවට සේවය කරන්න ලැබෙනවා. බොහොමත්ම ස්තුතියි ඔබතුමාට.